අද 2024 ජනවාරි මාස 21 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහාවන වැඩසටහන් මාලාවේ 175 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම්ම කියන්න අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනිකුත් ස්වාමින් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලාද වැඩසටහනට පාද නමස්කාර කොට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් තමත් ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලිකාංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාලවේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමත් ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අප වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමේ ද්වේ ධම්මා සච්චිකා තබ්බා විජ්ජාච විමුක්තිච.
සාදු සාදු සාදු.
පින්නස් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි අද දවසෙත් පොඩි වෙලාවක් අරගෙන යම් කිසි විදියක කතා බහකට පැහැදිලි කර ගැනීමකට තමයි සූදානම. ඉතින් අද දවසේ මේ සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ මොකද්ද කියන එක යම් කිසි විදියක දැන හඳුනා ගන්න අපි බලමු. ඉතින් ඒ සඳහා දැන් මේ පිරිස තම තමුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තම තමුන්ට හැකි පමණින් යම් කිසි විදියක ප්‍රතිපදාවක පුහුණුවක යෙදිලා ඉන්නවා. ඒක තම තමුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කරගෙන යනවා වෙන්න පුළුවන්. තම තමුන්ගේ හැකි අනුව කරගෙන යනවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් නගන චෝදනාවක් තමයි මේ වගේ දෙයකට මට වැඩි වෙලාවක් නෑ කියනවා. මට වෙලාවක් නෑ, මට මේ වගේ දෙයකට යොදවන්න කාලයක් නෑ. මගේ මේ ගෙදර දොරේ වැඩ කටයුතු, අධ්‍යාපන වැඩ කටයුතු, රැකිරක්ෂා වැඩ කටයුතු හින්දා මේ විදිහට මට සුළු කාලයක් තමයි යෙදෙන්න වෙන්නේ. එහෙම නැත්තම් එහෙම කාලයක් ලැබෙන්නෙම නෑ කියලා ඔන්න ඔය විදිහට එක එක අදහස් ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අපේ කාලය කියන්නේ අපි යම් කිසි විදියක හදාගන්න දෙයක්. එතකොට අපේ වටිනාකම් අනුව අපි කාලය වෙන් කරගන්නවා, හදාගන්නවා. වටිනාකමක් නැත්තම් අපි ඒ සඳහා කාලයක් වෙන් කරගන්නේ නැහැ. ওই විදිය දෙයක් අපි තුල තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ ප්‍රතිපදාව ගැන උනන්දුවක් නැතුව කාලයක් නැහැ, වෙලාවක් නැහැ, ඕවා කරන්න බෑ කී කිය ඉඳපු කෙනෙක් වුණත් අන්න මේ ප්‍රතිපදාව ගැන යම් කිසි උනන්දුවක් ඇති වුණොත්, උත්සාහයක් ඇති වුණොත් අන්න එයා කොහොම හරි කාලය හදා ගන්නවා. අර දහසක් වැඩ කටයුතු තියුණත් යම් කිසි විදියක මේ සඳහා වෙලාවක් වෙන් කර ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහේ වෙලාවක් වෙන් කරගෙන අපි යෙදෙන ප්‍රතිපදාව පිළිබඳ යම් කිසි අදහසක් තමයි භාග්‍යතුන් වහන්සේ අද දවසේ මේ ඉදිරිපත් කරන්නේ. එතකොට මේ සාක්ෂාත් කළ යුතු ධර්ම දෙකක් ගැන සඳහන් කරනවා. එතකොට මේ ධර්ම දෙක පිළිබඳ කතාවක් තමයි මේ පුහුණුව ප්‍රතිපදාව. මේ විදිහේ ධර්ම දෙකක් සාක්ෂාත් කළ යුතුයි. කතමේ ද්වේ ධම්මා සච්චිකා තබ්බා. කුමන නම් ධම් දෙකක් සාක්ෂාත් කළ යුතුද කියන ප්‍රශ්නේ අහලා අන්න භාග්‍යතුන් වහන්සේ උත්තරේකුත් ලබා දෙනවා. මොකද්ද කියනවා? විජ්ජාච විමුක්තිච. මේ විද්‍යාව, විජ්ජා කියලා අඳුන්වන විද්‍යාව නැමැති මේ දහමේ අඳුන්වන දේ සහ විමුක්තිය, මෙන්න මේ දෙක දැනගන්න, සාක්ෂාත් කරන්න අවශ්‍යයි කියන දේ සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය විදිහට යම් කිසි විදියක මේ ප්‍රතිපදාවේ හරයක් අර්ථයක් වගේ එකක් අපිට ගෙනහැර දක්වනවා. මෙන්න මේ විදිහේ ධර්ම දෙකක් සාක්ෂාත් කිරීම සඳහා යෙදෙන කරන පුහුණුවක් තමයි මේ දේ කියලා අන්න භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. දැන් මේ විදිහට මේ විජ්ජාච විමුක්තිච කියලා සඳහන් කරාම කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්, මොන වගේ දෙයක්ද මේ කියන්නේ, මොන වගේ ස්වභාවයක්ද මේ කියන්නේ කියලා. එතකොට සාමාන්‍ය විද්‍යාව නැත්නම් විජ්ජා කියන වචනෙන් අඳුන්වන දේ යම් කිසි ආකාරයක අපිට සරලව දැනීමක් ඇහැක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ ඇහැ ඇති කරගත යුතුයි කියන අදහස තමයි මේ සාක්ෂාත් කළ යුතු දේ මොකද්ද, මේ ඇහැ ඇති කරගත යුතුයි. ඒ විදිහ දෙයක් සාක්ෂාත් කරගත යුතුයි. ඊට පස්සේ මේ විමුක්තිච කියන දේදී සඳහන් වෙන්නේ මේ ඇහැ ඇති වෙනවත් එක්කම තව දෙයක් සිද්ධ වෙනවා. මොකද මේ ඇස් පේනකොට ඉස්සර විදිහට බොරු වරාල් වල වැටෙන්න, ඉස්සර විදිහට වරද්ද ගන්න හේතුවක් නැහැ. අන්න මේ විද්‍යාවත් විමුක්තියත් කියන මේ දෙක එකිනෙකට සම්බන්ධ වෙන ආකාරයත් බොහොම අලංකාරයි. අර විදිහට ඇස් දෙක නොපෙනෙනවා නම් අපි කොතෙකුත් වරද්ද ගන්නවා, පටල ගන්නවා. නැවත නැවත විවිධ දේවල් වලට අහු වෙනවා. නමුත් ඇස් පේනවා නම් තවදුරටත් අහු වෙන දෙයක් නැහැ, පටලෝ ගන්න දෙයක් නැහැ. අන්න මොකද වෙන්නේ? එතකොට අර විදිහේ වැරදි අඩුපාඩු නොවි කටයුතු කරන්න පුළුවන්. ඒක තමයි මේ විමුක්තිය, මිදීමක් තියනවා. මොනවද මිදෙන්නේ? අර වෙනදා තියුණ මෝඩකමෙන්, වෙනදා තියුණ වෙහෙසෙන්, වෙනදා තියුණ පීඩාවෙන්, වෙනදා තියුණ වරද්දවා ගැනීමෙන් මිදෙනවා. මිදෙන්න හේතුවම තමයි ඇස් පේන නිසා. ඇස් පේන නිසා වෙනදා විදියට වරද්ද ගන්න, අඩුපාඩු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔන්න ඔය සරල අදහස අපිට ඉදිරියෙන් තියාගන්න පුළුවන්. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල අරුණ තියෙන්නේ 5:55 වගේ උදේ. පරක්කු වෙලා දවස අඩු වෙලා තියෙන්නේ, දවල් කාලේ අඩු වෙලා තියෙන්නේ. එතකොට 5:55 වගේ තමයි අරුණ. අරුණ පහ ආවත් පහළ වුණත් එකපාරට එළිය වැටෙන්නේ නැහැ. ඒ වෙනුවට එළිය වැටෙන තවත් විනාඩි 5ක් 10ක් වගේ ප්‍රමාණයක් යනවා අර පොළොවට එළිය වැටෙන්න. එතකොට සාමාන්‍ය දැන් ඔය අරුණට කලින් ඇහැරිලා කොහේ හරි යන්න ගියොත් ටෝච් එළියක් නැත්තම් මොකක් හරි එළියක් නැත්තම් මොන හරි කරන්න ගියොත් යන්න ගියොත් බොහොම වෙහෙසකට පීඩාවකට ලක් වෙනවා. එක්කෝ ගිහිල්ලා ඔය සර්පෙකගේ උඩ හරි කකුලක් තියන්න පුළුවන්. වුණ කට්ටෙක් ට්‍රවුමට වෙලිලා කොලයක් වගේ හැදිලා බලාගෙන ඉන්නවා. ඌ බලාගෙන ඉන්නේ මෙයා පියන ගන්නේ මේ ඌ කියන්නේ ගෙම්බෙක් පොඩි ගෙම්බෙක් ලොකු එකෙක් නැතුව පොඩි එකෙක් කී තමයි ඔය ඉන්නේ. එතකොට මේකගේ ගිහිල්ලා ඇඟ උඩ කකුල තිබ්බ ගමන් ඉතින් කනවනේ. මේකත් හරිනේ මේ කොයිද යන මේ පතරංග සත්වෙක් මගේ ඇඟ උඩට මෙහෙම පාත් වුණා කියලා ඌ ගහනවා ඉතින්. එතකොට කෑවහම මොකද වෙන්නේ? ඉතින් අමාරු වෙහෙසයි පීඩාවයි. ඊට පස්සේ කකුල් ඉදින් මෝගන ඕකට බේත් කරන්නෙත් නැහැ. ඉස්පිරිතාලේ ගියාට කියන්නේ තියාගෙන ඉන්නවා. මොකද ඇන්ටි වෙනම් එක ඊට වැඩිය විසයි. ඒකින්ද කොන කට්ටා කෑවට මේක පාට ගහන්නේ නැහැ මොකුත්. බලනවා තියාගෙන ඉන්නවා. ඉන්නකොට ඉතින් විඳවිල්ලක් තමයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ඔන්න අන්ධකාරය නිසා වෙන වැරදි තමයි ඔතන තියෙන්නේ. අපිට ඇස් පේනවා නම් මේ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහෙ කකුල් පැටලිලා ඇදගෙන වැටෙන්නේ නැහැ. ඒවා පෙරලන්නේ නැහැ. නමුත් ඇස් නොපෙනෙන නිසා අන්න මේ විදිහේ ප්‍රශ්න ඇති කරගන්නවා. මෙහෙ කකුල් පැටලිලා ඇදගෙන වැටෙනවා. ඒවා පෙරලනවා. ඔය වගේ කොතේකුත් දේවල් අපිට දැක දැනගන්න පුළුවන්. අන්න මොකද උනේ? මේ ඇස් නැති අන්ධභාවයක් මේ තැනත තුල තියුණා. ඒක නිසා මෙයා නිතර නිතර වෙහෙසට පීඩාවට පත් වුණා. අපි හිතමු අර 5:55 පහු වෙලා අරුණ නගින වෙලාව පහු වෙලා අන්න මොකද වෙන්නේ? තවත් විනාඩි කිහිපයක් ඉවසගෙන ඉඳියොත් ඔන්න තේරෙනවා ටික ටික අර පොළවට එළිය වැටෙනවා. බිම බිම එළිය එළිය වැටෙනවා, වටපිටාව එළි වෙනවා. අන්න මොකද උනේ? දැන් හොඳට ඇස් පේනවා. දැන් ඉතින් කරදරයක් නැහැ, කරදරයක් නැහැ. එතකොට යම්කිසි ආකාරයකින් අන්න අවශ්‍ය දෙයක් කරගන්න පුළුවන්, බාත්රූම් එකට යන්න පුළුවන්, අතපය මේ පැටලිලා කොහේ හරි වදින්නේ නැති වෙන්නේ. අවශ්‍ය දෙයක් අරගෙන ඒ දේ නැවත බිඳින්නේ නැතුව තියන්න පුළුවන්. අර විදිහට මග තොටේ ගියත් අතුරු ආන්තරාවක් සතෙක්ගෙන් අනතුරක් නැතුව යාගන්න පුළුවන්. මොකද උනේ අර සරලව ඇස් පේන නිසා. දැන් එළිය වැටිලා ඇස් පේනවා. ඉතින් ඔන්න ඔය කියන අදහස තමයි තියෙන්නේ. ඒතර එකක් තමයි මේ ඇහැ ඇතිවීම, දෙවැනි එක තමයි මේ ඇහැ ඇතිවීම නිසා අර කලින් තියුණ වෙහෙස පීඩාව, කලින් තියුණ මෝඩකම්, කලින් තියුණ වැරදිලි පැටලිලි ඒවා අඩු වෙලා යනවා. ඒවා අඩු වෙලා යනවා. ඒක තවදුරටත් වෙන්න හේතුවක් නැහැ. මෙයා හිතලා ඒක නොකර ඉන්නවත් නෙමෙයි. ඒ වෙනුවට වෙන්න හේතුවක් නැහැ. මොකද ඇස් පේන නිසා. ඔන්න ඔය කියන ධර්ම දෙක තමයි මේ සාක්ෂාත් කළ යුතු ධර්ම දෙක විදියට සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ. කතමේ දෙවේ ධම්මා සච්චිකාතබ්බා. කුමන නම් දහම් දෙකක් සාක්ෂාත් කළ යුතුද? ඊට පස්සේ කියනවා විජ්ජාජ විමුක්තිච. මෙන්න මේ විදියට ඇස් පේන ස්වභාවයක් සහ ඒ ඇස් පේන ස්වභාවය නිසා ඇතිවන අර වෙනස, අර විදියට වෙහෙස පීඩාව ගන්න ඇති වෙන්න හේතු කාරණාවක් තවදුරටත් නැහැ කියන ඔන්න ඔය විදිහේ කතන්දර දෙකක් කියනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් ඔය ලෝක සත්‍යාගේ ස්වභාවය තමයි, එහෙම නැත්නම් ඔය කකා බිබී ජොලි කරන කට්ටියගේ ස්වභාවය තමයි, තාමාර එළිය වැටෙන්නවත් සූදානමක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ අර අඳුරේ තාම. රෑ රෑ මැද යම ඉන්නේ ඒගොල්ලෝ. අපි හිතුවොත් අර රාත්‍රියේ අන්ධකාරේ ඒගොල්ලෝ කටයුතු කරමින් කල් ගෙවනවා. ඒගොල්ලෝ කටයුතු කරමින් කල් ගෙවනවා. ඒ විදිහට ඒගොල්ලෝ තම තමුන්ගේ වැඩ සිද්ධ කරගන්නවා. අන්න අන්ධකාරේ. නමුත් අපි හිතමු මේ දහමට, මේ පුහුණුවට යම්කිසි ආකාරයක උනන්දු අකුත්සහයක් කෙනෙක්ගේ ඇති වුණා නම් අන්න මොකද උනේ? හරියට නිකන් අර අරුණ අරුණ පහළ වුණා වගේ. මොකද්ද අරුණ කියන්නේ? ඔය අහසේ ඉර එළිය ඉර පායන්න කලින් රත් පැහැයක් ඇති වෙනවා, යම්කිසි සලකුණක් මතු වෙනවා. ඔන්න දැන් ඉර පායන්න තමයි හදන්නේ, මේ විදිහේ සූදානමකට තමයි එක්වෙන්නේ කියලා ඔන්න පොඩි සලකුණක් මතු වෙනවා. එතන මේ නිකන් මේ අරුණ ඇතිවීම නැත්නම් මේ අරුණ පැහැය හරියට නිකන් අර මේ ධර්මයේ කෙරෙහි කෙනෙක්ගේ හිත නැමෙනවා. එයා මේක සඳහා යම්කිසි සූදානමක්, මේක සඳහා උනන්දුවක් ඒ තැනැත්ත තුළ ඇති වෙනවා. එතන මහා ජීවිත පරිවර්තනයක්. මොකක්ද අර එළිය අඳුර අතර අර සිද්ධ වෙන වෙනස, ඒ සඳහා පෙර සූදානමක් පෙන්නනවා මේ පුද්ගලයා. අන්න මේ විදිහේ උනන්දුවක් මා තුළ ඇති වුණා, මේ විදිහට ප්‍රතිපදාවක් භාවනාවක් කරන්න මගේ නැමියාවක් ඇති වුණා කියලා ඒ තුළ වෙනසක් සිද්ධ වෙනවා. අන්න ඒ වෙනස කොහොම කවදා වෙනවද කියලා අපිට කියන්න බෑ. සමහර කෙනෙක් මේ ජීවිතයේදී ඒ වෙනස බාරගන්න සූදානම් නැතුව කල් ගෙවනවා වෙන්න පුළුවන්. එහෙම පුද්ගලයොත් ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ පස්සේ ලෝල වැඩකුත් නැහැ. ඒගොල්ලෝ මේ දහමට උනන්දුවක් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා ඔය මොනවා හරි පූජ කරලා යනවා, දානයක් දීලා යනවා. එතනින් එහාට ඒගොල්ලන්ට මේක අදාළ නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතේට මේක අදාළ නැහැ. ඉතින් එහෙම කට්ටිය ඉන්නවා. එහෙම කට්ටිය ලෝල බණ කිව්වයි කියලා වැඩකුත් නැහැ. දැන් ඔය ගොඩාක් අපිට ඔය දාන දායකයෝ විදියට ඉන්න කට්ටිය ගොඩ දෙනෙක්, ඒගොල්ලෝ සාමාන්‍ය ඔන්න ඔය කුලකේ තමයි ඉන්නේ. භාවනාවක් ප්‍රතිපදාවක් පිළිබඳ උනන්දුවක් එහෙම උත්සාහයක් නැහැ. ඒ වෙනුවට අර විදියට දන් දීලා දිවි ලෝක යන්න, එක එක සැප සම්පත් ලං කර ගන්න, ඒ වගේ අදහසකින් තමයි මේ කට්ටිය කල් ගෙවන්නේ. එතකොට එහෙම කට්ටියකට ඉතින් සමහර විට අපි ඔය හවසට මනාපනම් ඒගොල්ලෝ ඉල්ලුවොත් අපි ගිහිල්ලා ඔය සතිපාසල වැඩසටහනක් වගේ කරනවා. කරාට මොකද ඒක ඒගොල්ලන්ට එහෙම නිකන් අර ෆයර් වෙලා යන්නේ නැහැ. ගිනි ඇවිලෙන්නේ නැහැ. ගිනි ඇවිලෙන්න සූදානම් නැහැ. ඒ වෙනුවට තෙත දර. එතකොට මොකද කරන්නේ? ඇවිදිනවා. වාඩි වෙලා ඉන්නවා පිළිබඳ යම් කිසි අදහස් ප්‍රකාශ කරනවා. නමුත් හොඳටම තේරෙනවා මේක මේ ඇඟට ගන්නේ නැහැ. මෙයාගේ මේ ගින්න ඇවිලෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? ඒ වගේ වෙලාවක අපි වෙහෙසක් අරගෙන වැඩකුත් නැහැනේ. එහෙම වෙහෙසක් අරගෙන වැඩකුත් නැහැ. ඒ වෙලාවට මොකද කරන්නේ? සද්ද නැතුව හොඳා හොඳා එනවාම බලන්න කියලා අර මේ ෂේප් වෙලා යන්න ඕනේ. වැඩි අනම්ම නම් ලකු ලයින් දෙන්න ටෝක් දෙන්න යන්න හොඳ නැහැ. මොකද සූදානම් නැහැ පණිවිඩේ බාර ගන්න. එහෙම සූදානම් නැති කෙනෙක්ට පණිවිඩේ දෙන්න ගිහිල්ලා වැඩකුත් නැහැ. ඒගොල්ලන්ට ඉන්න දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ සූදානම මතුවෙලා එනකම්. සමහර විට දවසක් දෙකක්, සමහර විට මාසයක් දෙකක්, සමහර විට අවුරුද්දක් දෙකක්, සමහර විට දශකයක් දෙකක්, සමහර විට ජීවිත කාල කිහිපයක් වුණත් වෙන්න පුළුවන්. දන්නේ නැහැ කල්ප කිහිපයක් වුණත් වෙන්න පුළුවන්. කෙසේ නමුත් අනේ ඒගොල්ලෝ ඒ සූදානම නැතුව කල් ගෙවනවා. තාම අර අන්ධකාරය තමයි කල් ගෙවන්නේ. නමුත් යම් කිසි කෙනෙක් අපි හිතමු අර විදිහට අර අරුණ උදා වෙනවා වගේ අර අහසේ රත් පැහැවීමක් ඇති වෙනවා. අහසේ රත් පැහැවීමක් ඇති වෙනවා. එයාට මොන මොනවා හරි හේතු කාරණා නිකක් නිසා මේ වැඩේට උනන්දුවක්, මේ වැඩේ වටිනාකමක් මතුවෙලා එනවා. ඒක දන්නේ නැහැ. ඒක සමහර විට එක එක්කෙනාගේ ජීවිතයේ වෙච්ච ප්‍රශ්න ගැටලු ඔස්සේ ආපු ගමනක් වෙන්න පුළුවන්. මේ ප්‍රතිපදාව වාරගන්න සූදානමක් පෙර සසරක තියෙන්න පුළුවන්. කෙසේ නමුත් ඒ සුදුසු වේලාවකදී, නියම වේලාවකදී මෙන්න මේ විදියට අහසේ රත් පැහැ ගැන්වීමක් වගේ, අරුණ උදාවීමක් වගේ දෙයක් මේ පුද්ගලයාට සිද්ධ වෙනවා. තාම එළිය වැටිලා නැහැ හැබැයි. තාම එළිය වැටිලා නැහැ. නමුත් අන්න මේක කළ යුත්තක්. මේකට මගේ කාලය වැය කළ යුතුයි. මේක තමයි ජීවිතේ කළ යුත්ත. මේක තමයි ජීවිතේ නියම පර්පස් එක කියලා අනේ යම්කිසි හැඟීමක් මතුවෙලා එනවා. ඒක තමයි ඔය කතමේ ද්වේ ධම්මා සච්චිකාතබ්බ. මේක සාක්ෂාත් කළ යුතුයි. මේ ජීවිතේදීම ආයි වෙන අර හේ මෙහෙ ගිහිල්ලා කතන්දරයක් නැහැ. අනේ සාක්ෂාත් කිරීම පිළිබඳ අදහසක් මේ පුද්ගලයාට මතුවෙලා එනවා. සමහර විට ඒක කෙනෙක්ට අර නිකන් වැරදිලා වගේ භාවනා කරන්න ඇවිල්ලා පය වෙලා වෙන වැඩක් වෙන්ටත් පුළුවන්. එක එක්කෙනාගේ දේවල් තමයි, එක එක්කෙනාගේ හැකියාව තමයි. ඒ එන පාර හරිම සුවිශේෂී. අපිටම අනන්‍ය වූ පාරකින් අපි එනවා. ඇවිල්ලා කියෙම කොසේ නමුත් අපි හිතමු අරුණ උදා වුණා කියලා. අර විදියට අහසේ පොඩි රත් පැහැවීමක් ඇති වුණා. හැබැයි රත් පැහැවුණාට මොකද? මෙහෙම සලකුණක් පහළ වුණාට මොකද? තාම එළිය වැටිලා නැහැ. තවත් විනාඩි 10ක් වගේ යනවා එළිය වැටෙන්. විනාඩි 10 කියන්නේ මේ සංසාර ගමනේ හැටියට සෑහෙන ලොකු කාලයක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් අන්න අර විදියට අර රත් පැහැ ගැන්නුණු අහසක් අපි දකිනවා නම්, මෙහෙම සුබ සලකුණක් අපි දකිනවා නම්, අන්න ඒ වගේ කෙනෙක්ට මේ අනුග්‍රහය උපරිමෙන් කළ යුතුයි. එයාට කියන්න ඕනේ මෙහෙම දිනපතා භාවනා කරන්න, මේ විදියට සක්මන් පරියංග විදියට කරන්න, මේක දවසකට පැයක් විතර පුළුවන් නම් කරන්න. සක්මනක් පැයක් විතර, පරියංගයක් පැයක් විතර ඒ විදියට පවත්වන්න කියලා මේ තැනැත්තට අපි යම් කිසි විදියක මාර්ගයක් උපදේශයක් දෙන්න ඕනේ. ඒ පැවැත්වීම අන්න අර ක්‍රියාවලියට ගොඩක් උදව් උපකාර වෙනවා. ඒක මැලවෙන්න නැත්තම් ඒක මොට වෙන්න දෙන්න එපා. මේ පය වෙලා ආපු වෙලාවේ, මේ අවස්ථාව ලැබුණු වෙලාවේ තවදුරටත් පහුබහින්න ඕනේ නැහැ. තවදුරටත් මොට වෙන්න දෙන්න ඕනේ නැහැ. මේ වෙනුවට මේකේ දිගට දිගට ඊයේ දෙන්න ඕනේ. ඊයේ දෙන්න ඕනේ. අර විදියට ජීවිතේ වටිනාකම් වෙනස් වෙනවා. මෙච්චර කල් තියුනේ වෙන වෙන ප්‍රයොරිටීස්, මෙච්චර කල් තියුනේ වෙන වෙන වටිනාකම්. ඔන්න දැන් අලුත් වටිනාකම් මතුවලා එනවා. අර දේවල් නැති වෙලානේ මේවා තියෙනවා. නමුත් ඒවා අතරේ අපේ ප්‍රයොරිටීස් වෙනස් වෙනවා. මේක තමයි මගේ ප්‍රමුඛතා කියලා ඔන්න මේ තැනැත්තා යම් කිසි වෙනසකට, පරිවර්තනයකට ලක් වෙනවා. ඒ වගේ කෙනෙක්ට අර විදියට දිගෙන් දිගට මේ වගේ පුහුණුවක යෙදී මේ ආනිසංස කිව යුතුයි. යෙදෙන්න උනන්දු කරවිතු. මොකද තාමත් එයා ඉන්නේ අඳුරේ. අන්න එතනයි අවුල තියෙන්නේ. තාමත් එයා ඉන්නේ අඳුරේ. අර විදියට අරුණ පහළ වුණා. නමුත් තාම එළිය වැටිලා නැහැ. තාම එළිය වැටිලා නැහැ. එතකොට ඒ විනාඩි 10 හරි ක්‍රූෂල්. ඒ විනාඩි 10 අපත යවන්න දෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට නැවත නැවත හරි කමක් නැහැ. ඔහොම කරගෙන යන් විශ්වාසය ඇති වෙයි. පොළවට බිමට එළිය වැටෙයි. බිම් එළිය වැටෙයි. ඔහොම කරගෙන යන් විශ්වාසයෙන් කරගෙන යන් විශ්වාසය ඇති වෙනවා. ඇති වෙන්න වැඩි කල් යන්නේත් නැහැ. අන්න මොකද උනේ? මේ තැනත්තා ටික 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 මෙන්න මේ ඇහත් ඇහැ විද්‍යා අවිද්‍යා ඇහත් පහළ වෙනවා. ඇහැ පහළ වීමත් එක්ක අර ඇති වෙන වෙහෙස පීඩාවත් ටික ටික අඩු වෙනවා. කලින් තරම් පැටලෙන දෙයක් නැහැ. කලින් තරම් තුවාල කරගන්න දෙයක් නැහැ. කලින් තරම් අනතුරු කරගන්න දෙයක් නැහැ කියලා මේ තැනත්තා ටිකෙන් ටික ටිකෙන් ටික අර එළිය වැටෙනකොට ඇහැ පේනකොට අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මෙයා තුළ අර වෙහෙසත් මිදිලා යාමක් වෙහෙසෙත් අඩුවීමක් දකින්න පුළුවන්. අන්න ඒකට සලකුණු ටික ටික මේ තැනැත්තා තුළින්ම පහළ වෙලා මතුවෙලා එනවා. සාමාන්‍ය හොඳ නිරීක්ෂණයක් තමයි වෙනදා ජීවන රටාවෙම තමයි මම ඉන්නේ. වෙනදා වැඩ කටයුතු වල තමයි මම යෙදිලා ඉන්නේ. නමුත් ඔන්න දැන් මේ විදිහේ ප්‍රතිපදාවක පුහුණුවක හේතුවෙන් වෙනදාර වැඩ කටයුතු නිසා දැඩි දාහ සහිතව ආතති සහිතව වෙහෙස පීඩා සහිතව කල්ගෙවන මේ තැනැත්තා අන්න ඒ පරිසරයේම ඒ වැඩ කටයුතු තුළම ඇතුළත යම් කිසි වූ සැනසීමකින් නිවීමකින් කල්ගෙවනවා. පරිසරය වෙනස් වෙලා නැහැ. අර පරිසරයේම ඉන්නේ. ඒ තරහා වෙන සිදුවීම්මයි ඇති වෙන්නේ. ඒ පුද්ගලයා එක්කම තමයි ගනුදෙනු කරන්නේ. නමුත් මේ තැනැත්තා අර විදිහේ මේ එළියක් මෙයා තුළ පහළ වුණා. දැන් මේ පුද්ගලයා අතර ගනුදෙනු කරනකොට මෙයාට ටිකක් ඇහැ පේනවා. අර සිදුවීම් වෙනකොට මෙයාට ටිකක් ඇහැ පේනවා. අර විදියට නොයෙකුත් අර ඇඟට ගන්න එනකොට මෙයාට ටිකක් ඇහැ පේනවා. ඒ ඇහැ පෙනීම නිසාම මෙයාට ඉස්සර තරම් දුකක් වෙහෙසක් පීඩාවක් මේ පුද්ගලයෝ නිසා මේ සිදුවීම් නිසා මේ වටපිටාව නිසා ඇති වෙන්නේ නැහැ. අන්න මොකද උනේ? ඇහැ පහළ වුණා. ඒකත් එක්කම විමුක්තියකුත් පහළ වුණා. අර විදියට කලින් තරම් දුක් ගන්න හේතුවක් නැහැ මේ තැනට තුල. කලින් තරම් දුක් ගන්නේ නැහැ මේ හිත. මොකද හේතුව අර පෙනීම නිසාම තමයි. අන්න එතකොට ඒක හොඳ නිරීක්ෂණයක්. මෙන්න මේ කියන විද්‍යාවත් විමුක්තියත්. විද්‍යා විමුක්ති කියන මේ සාක්ෂාත් කළ යුතු ධර්ම මේවා. සාක්ෂාත් කළ යුතු ධර්ම අමාරුවෙන් නැවත නැවත පුහුණු වෙලා ලංකර ගත යුතු ධර්ම. නමුත් පුහුණු වෙන කෙනෙක්ට අර විදිහේ සුබ සලකුණු ටික ටික පහළ වෙනවා. ඔන්න අහස රත් පැහැ වුණා විතරක් නෙමේ, රත් පැහැ අර සිටිජේ ඉඳලා අහස මැද හරියට ටික ටික පැතිරීගෙන එනවා. ගස් කොළන් වලට එළිය වැටිලා නැහැ තාම. නමුත් අහසේ අර විදිහේ එළියක් රත් පැහැක් ටික ටික විහිදිලා යනවා. දැක ගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ තැනකට තේරෙනවා කලින් පරිසරයේම මම ඉන්නවා. කලින් ආතති ගත පුද්ගලයෝ වගේ එකම තමයි ගනුදෙනු කරන්නේ. කලින් වගේම විවිධ සිදුවීම් සිද්ධ වෙනවා. වෙනදා තියුණ දාහ, වෙනදා තියුණ ආතති පීඩා වෙහෙස වෙනුවට මා තුළ යම්කිසි පමණක නිවීමක් සැනසීමක් ඇති වෙලා තියෙනවා. අන්න හොඳ සලකුණු, සුබ සලකුණු කියලා අපිට කියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ටික 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 මෙයාට අර ආලෝකයේ පහසුව දැනෙන්න ගන්නවා. අර විදිහට අහස පුරා මේ පැතිරෙන ආලෝකය මට යහපතක්, මට සෙතක් සිද්ධ කරනවා. මා තුළ මේ විදිහට කවදාවත් හොයන්න හොයාගන්න බැරි වුණු, දැක ගන්න බැරි වුණු මේ විදිහේ විවේකයක් ඇති කරන සුළුයි. අන්න ඒ වගේ කෙනෙක්ට මේ ප්‍රතිපදාව හරිම සුන්දර දෙයක් බවට පත් වෙනවා. ඒකනි කියන්නේ අර සාමාන්‍යයෙන් මේ දහම ගැන කියනකොට කියනවා මේ දහම මුලත් සුන්දරයි, මැදත් සුන්දරයි, අගත් සුන්දරයි. ඔය විදිහේ අදහසකින් මේ දහම ගැන ප්‍රකාශ කරනවා. මේ විදිහේ සුන්දරත්වයක් මේ දහම තුල තියෙනවා. ගොඩ දෙනෙක්ගේ සුන්දරත්වය දකින්නේ නැත්නම් මොකද අල්ලන්නේ වැරදි තැනින්. එතනයි අවුල තියෙන්නේ. වලිගේ හපා ගත්තා වගේ ඉතින් දඟලනවා. ඔය සාම්ප්‍රදායික බෞද්ධයාට වෙලා තියෙන අවුල තමයි ඔය. ගිහිල්ලා බලන්නකෝ පන්සලකට. පන්සලකට ගිහිල්ලා බැලුවාම තේරෙනවා ආම්දුරුවන්ට වෙලා තියෙන දේ සහ හාමුදුරුව වටේ ඉන්න පිරිසට වෙලා තියෙන දේ. දෙගොල්ලොම ඉන්නේ මොකද්දෝ කවදාවත් නොදැකපු තරම් වෙහෙස පීඩාවක. මේ යකෝ මේ බමුණු ආගමක ඉඳියානම් මීට වැඩිය හොඳයි කියලා හිතෙන්න පුළුවන්. අර විදියට පල්ලියක පාද කෙනෙක් ඉන්නවනේ මීට වැඩි විවේකයෙන් කියලා හිතෙන්න පුළුවන්. මොකද මේ මොකද්දෝ නොදන්නා දෙයක යෙදිලා එයින් වෙහෙසක් හදාගනිමින් කල් ගෙවනවා. කාගේදෝ පිහිටක් බලාපොරොත්තු වෙනවා. මොකද්දෝ එකක යෙදිලා ඉන්නවා. ඉතින් එහෙව් ලෝකෙක මේ විදිහේ වැරදිච්ච පිරිස් බොහෝ ඉන්න ලෝකෙක කොහොමද මේ දහම මුලත් සුන්දරයි, මැදත් සුන්දරයි, අගත් සුන්දරයි කියලා කියන්නේ? අන්න ඒක තමයි බලන්න ඕනේ, ඒක තමයි විමසන්න ඕනේ. එතකොට තේරෙනවා මේ හරි ප්‍රතිපදාවට බැසගත්තොත් ඒකේ අර විදියට මුල මැද අග සුන්දරත්වයක් ඇත්තටම තියෙනවා. ඒක හරිම අමුතුම වැඩක්, අමුතුම වැඩේක තමයි අපි මේ යෙදිලා ඉන්නේ. ගන මේ තර මේ කා ජීවිත කාලෙට යම් යම් විවිධ දේවල් අපි අත්දැකලා තියෙනවා වෙන්න පුළුවන්. පෙම් කරපු අවදි තියෙනවා, ඊට පස්සේ පේ මේ බිඳිච්ච අවදි තියෙනවා, අලුත් කට්ටියට පෙම් කරපු අවදි තියෙනවා, ඔහොම ඔහොම එක එක අවදි තියෙනවානේ. එතකොට අපේ ජීවිතේ සුන්දරයි කියලා හිතුණු අවදි තියෙනවානේ අපේ. නමුත් මේ දහමට බැසගත්තාම ඒ කවදාවත් අත් නොදැක්ක තරම්, කවදාවත් ඒ විදියට නොවින්ද තරම් සුන්දරත්වයක් මේ දහම තුළ තියෙනවා, මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. ඒක අර පොතේ තියෙන දහම නම් නෙමෙයි මම මේ කියන්නේ. පොතේ තියෙන කතන්දරයන් නම් නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට මේ විදියට ප්‍රායෝගිකව යෙදීම තුළ තමයි ඒ දෙ තියෙන්නේ. ඒ සුන්දරත්වය එකපාරට දකින්න අමාරු වෙන්න පුළුවන් කෙනෙක්ට. නමුත් මුල මැද අග සුන්දරයි, පටන් ගත්ත තැන ඉඳලාම සුන්දරයි, මැද හරියේදීත් සුන්දරයි, අර කම්මැලි වෙන අවදියේදීත් සුන්දරයි, ඊට පස්සේ අගිස්ස නම් කොහොමත් සුන්දරයි කියලා කාට කාටත් හිතෙන්න පුළුවන් ණය ක්‍රමයට හරි. කෙසේ නමුත් අන්න මුලත් මැදත් අගත් සුන්දරයි. ඒතර ඒක අමුතු කතන්දරයක්. ඒ ඇටිටියුඩ් එකේ වෙනසක් තියෙනවා. මේ ප්‍රායෝගික පුහුණුවක් ගැන මේ කියන්නේ. දැන් සාමාන්‍ය ඔය පිණ්ඩපාතේ ගමනක් යනකොට හාමුදුරු කෙනෙක් දැන් පිණ්ඩපාතේ යන්නේ මොන වගේ ස්වභාවයකින්ද කියලා පොඩ්ඩක් මතක් කරගන්න වෙනවානේ. සාමාන්‍යයෙන් ගමට පිණ්ඩපාත යනකොට යන්නේ උදේ 7ට විතර. ඒ කියන්නේ හොඳට එළිය වැටිලා ඒගොල්ලෝ ඔය ගෙවල් දොරවල් වල හදිස්සි රාජකාරී ටිකක් ඉවර වෙන වෙලාව වගේ තමයි ඒක. එහෙමවත් නැද්ද මන් දන්නේ නැහැ. කෙසේ නමුත් ඔය 7ට විතර තමයි යන්නේ. එතකොට 7ට විතර යනකොට මේ හාමුදුරුවෝ ඉන්නේ බඩගින්නේ ඉන්නේ. ඒකනේ සාමාන්‍ය ස්වභාවයේ පිණ්ඩපාතේ යැපෙනවා නම් පිණ්ඩපාතේ යැපෙන්න ඕනේ. උඩ දාන ශාලාවෙන් කැඳ බීලා පිණ්ඩපාතේ ගිහිල්ලා වැඩක් නැහැ. ඒ වෙනුවට යනවා නම් යන්න ඕනේ ගමෙන් යැපෙනවා කියන අදහසින්. මෙහෙන් යැපෙනවා නම් මෙහෙන් යැපෙන්න පුළුවන්. ගමෙන් යැපෙනවා නම් ගමෙන් යැපෙන්න පුළුවන්. ඔය දෙකම කරන්න බෑ. මේ විස්මෘතතාව වෙනකම් බඩ පුරවගෙන පිණ්ඩ ගමේ පිණ්ඩපාතේ ඵලයක් මේ දුප්පත් ගෙවල් වලට. ඒක බොරු කතන්දරයක්නේ. ඒ වෙනුවට අපි හිතුවොත් පිණ්ඩපාතේ යනවා නම් යන්නේ හිස් බඩ. එතකොට යනකොට සාමාන්‍යයෙන් ඔය දැන් ඔය කන්ද බෑගෙන කිලෝමීටරයක් හමාරක් යනකොටම කොහොමත් අමුතු වෙහෙසක් එනවා. නමුතු වෙහෙසක් එනවා, ඒක අහන්න දෙයක් නැහැ. හරි, ඊට පස්සේ ගාය තියෙන කට්ටිය යනවනේ කිලෝමීටර 4-5 දුර. එතකොට කොහොමත් මගදී ක්ලාන්ත වෙන ගානට එනවා. ඒ ක්ලාන්තෙත් හරිම සුන්දරයි තමයි. අර විදියට දාඩි දාගෙන 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 ඔන්න වෙන්නේ වැටේයි වැටේයි වැටේ ඔන්න සුගර් බෑගෙන බෑගෙන යනවා කියලා ඔන්න යනවා. ඉතින් බය වෙලා කොහේ හරි වාඩි වුණොත් වැටුණා තමයි. වැටුණා තමයි. ඒ වෙනුවට මේක දිහා හොඳට බලාගෙන මේ ක්‍රියාවලියත් එක්ක ඉඳියාම අර සුගර් බෑගෙන 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 ගිහිල්ලා දාඩිය දාගෙන 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 ගිහිල්ලා කලන්තේ වගේ 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 හැදීගෙන ගිහිල්ලා ඔන්න වෙලාවකදී ඕක පන්නලා අනිත් පැත්තට ආපහු ඇඟ ප්‍රකෘතිමත් වෙනවා. ආපහු දාඩිය ටික නිවිලා යනවා. ආපහු අර විදියට පහසුවක් වර්ධනය වෙලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ වෙහෙස සහිත කයකින්, බඩගිනි සහිත කයකින් තමයි පිණ්ඩපාතේ යන්නේ. අපි හිතමු ගිහිල්ලා ගෙයක් ඉස්සරහා නිශ්ශබ්දව හිටගෙන ඉන්නවා. සමහර වෙලාවට ඔන්න ඈත තියාම දැක්ක ගමන් දුවගෙන දොරවල් අරගෙන වහගෙන ඩඩම් බඩම් ගාලා මොන මොනවා හරි බෙදාගෙන දුවගෙන ඇවිල්ලා ඔන්න පාත්තරේට බෙදනවා. අපි හිතමු බත් ටිකක් පොඩි ටිකක් ඔන්න බෙදනවා. එතකොට ඒ විදිහේ බඩගින්නේ යන හාමුදුරු කෙනෙක්ට අර විදිහේ දානේ ටිකක් පාත්‍රයට වැටෙන එක හොඳයි. හොඳයි, එහෙම වෙනවා නම් හොඳයි. එහෙම වෙනවා නම් හොඳයි. ඒ විදියට අර දානයක් ලැබෙනවා නම් හොඳයි. ඈ අර දැන් දවසක් කවුදෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ ගිහිල්ලා පොඩි එකෙක් දැක්කලු, කෑ ගැවලු, "අත්තම්මේ බුදුහාමුදුරුව ඇවිල්ලා" කියලා. බුදුහාමුදුරුවන්ට වගේ දානේ බෙදනවා ඉතින් සමහරු ඇත්තටම. ඈ බුදුහාමුදුරුවෝ දැක්කා වගේ, බුදුහාමුදුරුවෝ ගෙට ඇවිල්ලා ආවා වගේ ඔන්න දානේ බෙදනවා. ඒක හොඳයිනේ. අර විදිහේ බඩගින්නෙන් පිණ්ඩපාතේ යන මේ හාමුදුරු කෙනෙක්ට බත් කටවල්, බත් කටක් නැත්නම් බත් හැන්දක් අර විදිහේ හොදි ටිකක් පාත්‍රයට වැටෙනවා. ඒක හොඳයි. ඒක කවුරුත් හොඳයි කියලා පිළිගන්නවා. අපි හිතමු ඔය පොතේ තියෙනවා මෙහෙම කතාවකුත්. මේ විදිහට ගිහිල්ලා දානේ ලැබුණොත් හොඳයි. නොලැබුණොත්, නොලැබුණොත් අන්න නොලැබුණොත් ඒකත් සුන්දරයි කියලා තමයි පොතේ තියෙන්නේ. ලැබුණොත් හොඳයි, නොලැබුණොත් ඒක සුන්දරයි. ඇයි ඒ? අර විදියට දොර අරින්නේ නැහැ. නැත්තම් සමහර වෙලාවට මිදුළු අතු ගගා ඉන්නවා මේ අඩි දෙක තුනක් එහා පැත්තෙන්. හැබැයි පේන්නේ නැහැ, දකින්නේ නැහැ. ඒක මොන ග්‍රහයෝගයක්ද කියලා මන් දන්නේ නැහැ. පේන්නේ නැහැ, දකින්නේ නැහැ. වටේම අතු ගානවා. ඉතින් විනාඩි දෙක තුනක් බලා ඉන්නවා, බලන හැරිලා යනවා. එහෙම නැත්තම් ගානේ වෙනුවට බල්ලෙක් කඩාපනිනවා, සිවුර ඉරනවා. ඉතින් ওই විදිහේ දේවල් වෙන්න පුළුවන්. එතකොට මේ නොලැබුණොත් සුන්දරයි කියන්නේ කොහොමද? නොලැබුණොත් ඒක නිකන් මහා එපා කරපු දෙයක්, නොවිය යුතු දෙයක්, අකටයුත්තක් කියලා තමයි ලෝකයා දකින්නේ. නමුත් මේ ප්‍රතිපදාවේදී ඒකත් සුන්දරයි. ඒකත් සුන්දරයි. ඔය පරියන්කේක වාඩි වෙලා ඉන්නකොට හැම වෙලේම පහසුවක්ම නැහැ. තමාර එලාට මේ අතපය ඔක්කොම නිකන් රිදිලා, නුරුස්සනා ගතිය ඇවිල්ලා, දාඩිය දාලා මහා වෙහෙසක් එනවා. මහ වෙහෙසක් එනවා. ඉතින් ගොඩ දෙනෙක් ආපෝ මේ පරියන්කේ හරියන එකක් නෙමෙයි කියලා දමල ගහලා යන්න තමයි උත්සාහ කරන්නේ. ඒගොල්ල දකිනවා පරියන්කේ නම් තියෙන්න ඕනේ නිකන් ආයේ නිකන් ගංජා සුරුට්ටුවක් ඇද්දා වගේ තියෙන්න ඕනේ, සූස්තියක් තියෙන්න ඕනේ. ආයක තමයි හරි පරියන්කේ. ඒක හොඳයි කියලා කවුරුත් පිළිගන්නවා. ඒ විදිහේ පරියන්කයා. නමුත් අර විදිහට දාඩිය දාලා ඇඟපත ඔක්කොම රිදෙන, නුරුස්සන ගතියේන මේ විදිහට විකාර වෙන පරියන්කයක් සුන්දරයි කිව්වොත් ඒකට අපේ සූදානමක් නැහැ. ඔන්න ඔය විදිහට මෙන්න මේ හරියලමා කියලා හිතෙන අර විදිහට සූස්තියක් වෙන පරියන්ක වගේම අර අර විදිහේ දාඩිය වෙහස දාලා නුරුස්සන ගතිය ඇවිල්ලා ඔය විදිහේ ක්‍රියාවලියක් යන පරියන්කෙත් සුන්දරයි කියලා බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. දවසකට සක්මන් කරන්න හිතෙනවා, හොඳට පැයක් විතර සක්මන් කරන්න පුළුවන්. දවසකට කරන්න හිතෙන්නෙම නැහැ. කරන්න හිතෙන්නෙම නැහැ. අර කරන දවස හොඳ බව කවුරුත් පිළිගන්නවා. අර විදිහට කරන්න හිතෙන්නේ නැති දවසත් සුන්දරයි කියලා බාර ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ටිකෙන් ටික මේ දහම මුලත් මැදත් අගත්, මේ ප්‍රතිපදාව මුලත් මැදත් අගත් සුන්දරයි කියන දේ ඇත්තටම මේ තැනතර අත්දකින්න පුළුවන්. වැරදි වෙනවා. වැරදි වෙනවා. සමහර කෙනෙක් ඇවිල්ලා අඳා වැළපෙනවා, "වැරදුනා වැරදුනා, මං වගේ කෙනෙක්ට ගැළපෙන්නේ නෑ, මේ විදිහේ සීලයක් රකින්න කෙනෙක්ට ගැළපෙන්නේ නෑ, මේ විදිහේ භාවනාවක් කරන කෙනෙක්ට ගැළපෙන්නේ නෑ" කියලා ඔන්න හඬා වැටෙනවා. ඒ වගේ කෙනෙක් උනත් අපිට කියන්න බුලම් වැරදෙන එකත් සුන්දරයිනේ. මොකද හෙටත් අලුත් දවසක්. ආයෝකී ඉතින් ස්ථිර හානියක් නෑ. ස්ථිර හානියක් නෑ. හෙට හෙට අලුත් දවසක්. හෙට අලුත් දවසක්. දැන් ඔය හාමුදුරු කෙනෙක් උනත් දැන් ෆුල් ටයිම් ජොබ් එකනේ. දැන් සාමාන්‍ය රිට්‍රීට් එකකට ආවම දවස් 3කට සමහර කෙනෙක්, දවස් 5කට සමහර කෙනෙක්, දවස් 10කට සමහර කෙනෙක්, මාසයකට සමහර කෙනෙක් කොහොමද එන්නේ? ඒගොල්ල දන්නවා මෙච්චර කාලයකට තමයි මම එන්නේ. නමුත් ඔය ස්වාමීන් වහන්සේ කෙනෙක්, මෙහෙණින් වහන්සේ කෙනෙක් කියන්නේ සම්පූර්ණ ෆුල් ටයිම් ජොබ් එක. ෆුල් ටයිම් ජොබ් එක. ෆුල් ටයිම් ජොබ් එක කරනකොට සෙල්ලන්නේ නැහැ. ඒක සෙල්ලන්නේ නැහැ. දිගට පවත්නවා කියන්නේ අමුතුම ග්‍රහයෝගයක්. ඒකනේ ඔය මෑණිවරුන්ට දෙන අවුල කොට දෙනෙට හාමුදුරුවරුන්ට නැතුවා නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මෑණිවරුන්ගේ විශේෂයෙන් දැක ගන්න පුළුවන් අන්න අර විදියට මේ හොඳට රැකී රක්ෂා කරපු මිනිස්සු, මේ රට රටවල ගිය මිනිස්සු, මේ දරුව ලොකු මහත් කරපු මිනිස්සු අර ගිහිල්ලා අර මෙහෙණින් වහන්සේ කෙනෙක් විදියට පැවිදි වෙනවා, කාලයක් ගත කරනවා. අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ආයි යක්ෂණියම වෙනවා. ආයි වෙන අහන දෙයක් නැහැ. හරි මෛත්‍රී කරුණාවෙන් එන්න, කන්න, බොන්න කියලා තමයි අර ගිරව වගේ කතා කරන්නේ. හැබැයි පොඩ්ඩ එහෙම වෙනකොට මරපන්, කොටපන්, බෙල්ලටම පැනපන් කියලා ඔන්න එනවා. ඔන්න එනවා. දන්නෝ දනිති කොහොමද වැඩේ කියලා. එතකොට මොකද මේ වෙන්නේ? කෙනෙක් හිතනවා බලන්නකෝ මේ වැවිද්දෙක් වෙලාවත් මේ ඇති පිහිටක් නෑ, මේකක් නෑ, සැනසීමක් නෑ කියලා. සැනසීමක් නෑ, පිහිටක් නැති බව නම් හැබෑව. නමුත් ඔය ෆුල් ටයිම් ජොබ් එක කරනකොට තමයි ඔගේ රඟේ තේරෙන්නේ. ඒ රඟේ තේරෙන්නේ. එතකොට එයාට කොච්චර කිව්වත් ඒක වැඩකුත් නෑ. එයාගේ ඒ ස්වභාවය ඒක හැමම තමයි. ඒක අයි වෙනස් වෙන්නේ නෑ. මොකද හේතු අර නිකන් සමහර වෙලාවට ඔය වෙන්නේ ජීවිතේ නිකන් අර ඩැමේජ් වෙලා හදන්න බැරි විදිහට යනවනේ. ඒක වෙන්නෙම සමහර විට මේ ප්‍රැක්ටිස් එක නිසා. පුහුණුවට බැහැගෙන කොහෙන් හරි වැරදි තැනකින් අල්ලගෙන කාලයක් කරලා අන්තිමට ඩැමේජ්ඩ් හදන්න බෑ ආපහු. ගොඩ ගන්න බෑ. නිකන් අර අන්තයකට ගිහිල්ලා ඒ අන්තේ ස්ථාවර වෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් දැක්කහම ගොඩක් වෙලාවට සාසනය පිළිබඳ පැහැදීමක් වෙනුවට අපහැදීමක් තමයි ගොඩ දෙනෙට ඇති වෙන්නේ. ප්‍රතිපදාව කොහෙද යකෝ මේකේ සුන්දරත්වයක්. මේ බලන්නකෝ මේ මිනිස්සු ඉන්නේ අපායක ගියාට වැඩි දුකකනේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. ඒ තර්කේ හරි. නමුත් ප්‍රතිපදාව අඳුරගෙන නැති ප්‍රශ්නේ තමයි ඔතන තියෙන්නේ. ඒක ඉතින් ඒ ඇත්තොන්ගේ ලැබීම, ඇත්තොන්ගේ විභවය කියලා අපිට කියන්න පුළුවන්. සමහර විට නියම අවස්ථාවක් ඉඩකඩක් ලැබෙන්නේ නැතුව ඇති, නියම උපදේශක් ලැබෙන්නේ නැතුව ඇති. කෙසේ නමුත් එහෙම දේවලුත් තියෙනවා. ඉතින් මෙන්න මේ මුල මැද අග සුන්දර දහමක් ගැන කියන්නේ ඇත්තටම නිවැරදිව උනන්දුවෙන් ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්ට ඒ සුන්දරත්වය අත්දකින්න පුළුවන්. මුලදිම අත්දකින්න පුළුවන්. මුලදිම අත්දකින්න පුළුවන්. මේක මේ මගේ ජීවිතේ මම නොයෙකුත් සුන්දර අවදි ගත කළ තියෙනවානේ. ඒ තියුණ හැම සුන්දරත්වයකටම වැඩිය අමුතු ඕජසක්, කවදාවත් නොදැකපු සුන්දරත්වයක් මේ තුළ තියෙනවා. මේ තුළ තියෙනවා. යෙදිලා බලන්න ඕනේ. යෙදිලා බලන්න ඕනේ. අපි කාවවත් රෙජිමෙන්ටේෂන් කරන්න අදහසක් නැහැ. එහෙම නැහැ. මේ වෙනුවට තමුන්ගේ මනාපයට යෙදෙන්න. කාටවත් බලහත්කාරයෙන් මේක පටවන්න අදහසක් නැහැ. මේ වෙනුවට කරනවා නම් කරන්න කියලා තමයි කියන්නේ. අර නිකන් අර බණක් කියනවා. හැබැයි කාටද මේ බණේ කියන්නේ කියලා ගත්තොත් හරිම අමුතු විදිහේ ප්‍රශ්නයක්. අර රචාංචා හාමුදුරන්ගේ කතා පොතක තියෙනවා. ඒ සුදු හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු අවුරුදු දෙකක් විතර පැවිදිලා ඉඳලා පස්සේ තමයි මේ රචාංචා හාමුදුරු ගාවට යන්නේ. ඒතර යනකොට මේ හාමුදුරන්ට පේනවා මේ ස්වදේශිකයෝ, මේ තායි ජාතිකයෝ පැවිදි වෙච්ච කතිය බොහෝ පිරිසක් මේ සභාවේ, ධර්ම සභාවේ මේ බණ අහගෙන ඉන්නවා. ඉතින් සෑහෙන උනන්දුවෙන් අහගෙන ඉන්නවා. පැය ගානක් කන් දල්වාගෙන අහගෙන ඉන්නවා. ඉතින් මේ හඳුර කල්පනා කරනවා බොහොම බරපතලෙට, බොහොම ගරු ගාම්භීර විදිහට මේ ප්‍රතිපදාවක් යන තැනක් තමයි, භාවනාවක් කරන තැනක් තමයි කියලා. ඕම ඉතින් බොහොම භක්තියක් තමයි මේ හඳුරට ඇති වෙන්නේ. නමුත් ඕම කාලයක් ගත කරනකොට මේ හාමුදුරන්ට තේරෙනවා මේ ධර්ම සභාවේ වාඩි වෙලා මේ බණ අහන එවුන් ටික මුන් ටික ඔක්කොම මේ තාවකාලික පැවිද්ද අරගෙන ආපු කට්ටිය. එතකොට මේ මොකටද ඇවිල්ලා තියෙන්නේ? අනේ දුවෙක් ගන්න ක්වොලිෆිකේෂන් එකක් විදියට පැවිදි වෙනවා කියලා සම්ප්‍රදායක් ඒ රටවල තියෙනවා. බලන්නකො මේ නෑනේ එහෙම එකක්. මෙහෙ තියෙන්නේ දුවෙක් දෙන්න හොඳ නෑ කියලා තමයි පැවිදුනේ කෙට්ටි හීරලුවා කියලා නේ කියන්නේ. පැවිදි වෙලා සිවුරු අරපු කෙනෙක්ට හීරලුවා කියලා කියන්නේ. අර රටේ නම් ක්වොලිෆිකේෂන් එකක්. ඒ අවසනාවක මහත තමයි. කෙසේ නමුත් කමක් නැහැ. යන්න ඒ විදිහේ පිරිසක් මේ රැස්වලා ඉන්දියට. මොකද මේ හාමුදුරුවෝ ටික කාලයක් යනකොට මේ හාමුදුරුවන්ට තේරෙනවා මේ ඉන්න කට්ටියට භාවනාවක් තියා මේ කියන වචනයක් දෙකක්වත් තේරෙන්නේ නැහැ. ලොකු පිරිසක් ඇස් දල්වාගෙන කන් දල්වාගෙන අහගෙන නම් ඉන්නවා බව හැබෑව. නමුත් මේ පිරිසට මේ තේරෙන බණක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ ආචාර්ය හාමුදුරුවෝ මෙච්චර මේ ගරු ගාම්භීර බණක් කියනවා. හැබැයි මේගොල්ලන්ට වචනයක් දෙකක්වත් තේරෙන්නේ නැති ඒ විදිහේ මානසිකත්වයක් තියෙන පිරිසක් මේ බණ අහන්නේ. ඉතින් මෙතනින් මෙහෙම දැක්කහම මේ කාලයක් යනකොට මේ දේ තේරුණහම මේ ආචාර්ය හාමුදුරුවෝ එතකොට කාටද මේ බණ කියන්නේ කියලා තමයි මේ සුදු හාමුදුරුවන්ට එන ප්‍රශ්නේ. මේ විදිහේ මහා ගම්භීර බණක් මේ කාටද එතකොට මේ කියන්නේ? මේ ඔඩියන්ස් එකේ නෑනේ එහෙම කෙනෙක්. මේක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නෑනේ. මේක දරා ගන්න පුළුවන් කෙනෙක් නෑනේ කියලා අන්න අර හාමුදුරුවන්ට ඇත්තටම ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් අචාන්චා හාමුදුරුවන්ගේ කාලේ විතරයි කියලා. නෑ, බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඕකම තමයි වැඩේ. සිය ගානක් බණ අහනවා. කන් දල්වාගෙන බණ අහනවා. බුදු හාමුදුරුවන්ගේ ඉස්සරහට ගිහිල්ලා බණ අහනවා. මේ කොහෙදෝ යන මිනිස්සේ මේ පිරිසක් රැස්සලා ඉන්නවා සුප්පබුද්ධ. මේ පිරිසක් රැස්සලා ඉන්නවා මට මේ කන්න ටිකක් ලැබෙයි කියලා හිඟන්නේ කුස රෝගී ගිහිල්ලා කෙරවලක වාඩි වෙනවා. අනේ ගිහිල්ලා බලනකොට කන්න තියෙන තැනක් නෙමෙයි. ඒ වෙනුවට මේ මේ බණ කියන තැනක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් දැන් ඉතින් වාඩි වුණ මොඩකමට බණ අහනවා කියලා බණ අහනවා. අන්තිමට බලනකොට අර සිය ගානටම නෙමෙයි බුදුහාමුදුරුවෝ බණ අදිෂ්ඨාන කරන්නේ, නැත්තම් බණ කියන්නේ අර එක්කෙනාට. අර පිරිස අහගෙන ඉඳියට ඒගොල්ලන් ප්‍රයෝජනයක් නැහැ. අහගෙන ඉන්නවා. සංවිධානය කරපු කට්ටි ඉන්නවා, ආරාධනා කරපු කට්ටි ඉන්නවා, උපස්ථාන කරපු කට්ටි ඉන්නවා, ඔක්කොම ඉන්න බව හැබෑව. හැබැයි ඔක්කොම ඉඳද්දී අන්න අර කොහෙදෝ යන කුෂ්ඨ රෝගියෙක්, අර ආහාර වේලක් හොයාගෙන ආපු මිනිස්සෙක් තමයි ඉලක්ක වෙන්නේ. මෙතන එහෙම වැඩක් තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම ලොකු පිරිසක් ලොකු අවධානයකින් අහගෙන ඉන්නවා වගේ කියලා පේනවා. නමුත් මේ බණේ තේරෙන්නේ කාටද කියලා ඇහුවොත් ඒක අමුතුම විදිහේ ප්‍රශ්නයක්, විමසිය යුතු දෙයක්. ඉතින් එන්නේ වගේ අතාරතිකුත් තියෙනවා. ඒකයි මම කියන්නේ අර නිවැරදි ප්‍රතිපදාව අඳුනගත්තොත් ඒක අනිවාර්යයෙන් සුන්දරයි. ගොඩ දෙනෙට වෙන්නේ මේ කියන දේ තේරෙන්නේ නැහැ. කියන දේ තේරෙන්නේ නැහැ, ගන්නේ නැහැ, අදාළ නැහැ, මොකද්දෝ පැටලවිල්ලක් තියෙනවා. කෙසේ නමුත් ටිකෙන් ටික මේ විදියට කරගෙන යනකොට ඇත්තටම මේ ප්‍රතිපදාව මුලත් මැදත් අගත් සුන්දරයි. ඒකේ යෙදෙන්නේ දෙන්න අපිට අර විදිහට මේ අඳුර දුරු වෙලා එළිය වැටීමක්, ඇස් පෙනීමක්, ආලෝකයක් පහළ වීමක් වෙනවා වගේම ඒ පහළ වෙන ආලෝකයට සාපේක්ෂව අර විදිහේ ජීවිතේ වෙහෙස පීඩාව දුරුවීමක් වෙනවා. දුරුවීමක් වෙනවා. ඒක තම තමුන් තුළින් අත්දකින්න පුළුවන්. දැන් සාමාන්‍ය අපි හිතුවොත් දැන් ඔය ගොඩාක් වෙහෙසිලා වැඩ කටයුතු කරන කෙනෙක් රාත්‍රියේ නිින්දට වැටුණාට එයාට සුව නින්දක්, සැප නින්දක්, අර මොකද්ද නින්දෙයි සැප නින්දෙයි අතර වෙනස කියලා මෙට් එක මොකද නමක් කියන්නේ? මෙට්ටේ මාරු කරාට හරියන්නේ නැහැ. නින්දයක් නැහැ. මේ සැප ඇඳවල් වල අර නිකන් හිතා ගන්න බැරි නිකන් අඩි ගණන් මෙට්ට තියෙන ඇඳවල් වල වාඩි නිදිය ගත්තහම නිකන් ඇතුළට එබීලා යන ඇඳවල් වල දුක් විඳිනවා. ඒවැ නිදියගෙන දුක් විඳිනවා. අර නින්ද යන්නේ නැහැ. ඉතින් අමුතු ජීවිත තමයි අපි අපිට තියෙන්නේ. මේ ලෝකෙ දිහා බැලුවොත් මේ ද්‍රව්‍ය වලින් ගොඩාක් පොහසත් නේ මේ ලෝකෙ. ද්‍රව්‍ය වලින් ගොඩාක් පොහසත්. නමුත් මේ සැප සම්පත් මාලිගා, මේ රජපුතු, මේ විදිහේ සැප ආසන ඇඳවල් උඩට වෙලා දුක් විඳීමක් තමයි මේ මිනිස්සු කරන්නේ. විඳවනවා. විඳවනවා. සැප ආසනයක වාඩි වෙලා විඳවනවා. සැප කාර් එකක, අර ලෝකෙ දින හොඳම බ්‍රෑන්ඩඩ් කාර් එකක වාඩි වෙලා විඳවනවා. සැප මාලිගාවකට වෙලා විඳවනවා. සැප ඇඳකට වෙලා විඳවනවා. ඒක තමයි කරන්නේ. ඒතර ඒ විදිහේ විඳවීමක් තමයි තියෙන්නේ. නිින්ද යන්නේ නැහැ. නමුත් අපි හිතුවොත් මේ විදිහේ පුහුණුවක යෙදෙන කෙනෙක්ට තේරෙනවා. අන්න මම දන්න කෙනෙක් ඉන්නවා, නිදිය ගන්න තමයි යාට ප්‍රැක්ටිස් එක ඕනේ. වෙනමකුත් නැහැ. ඒ කියන්නේ නිින්ද යන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකින්ද සිටින් වෝකින් කරනවා නිදිය ගන්න ඕනි හින්දා. ඉතින් ඒකත් නරක නැහැනේ අප්පා. නිින්ද කියන්නේ සාමාන්‍ය දුර්ලභ දෙයක්. ඇත්තටම බැලුවාම ඉතින් ඒකත් හරි අමාරුයි ගොඩ දෙනෙත් නින්දක් එන්නේ නැහැ. ඉතින් ඒක වාසනා කරන්න ඕනේ නින්ද යන්නත් එහෙම. අර සමහරුන්ට නම් මොකද්ද අර කකුල් දෙක පොළවෙන් එසවෙනවා, ඔළුව කොට්ටෙට ගියේ නැහැ, අතරමැදදී නින්ද ගිහිල්ලා. ආනන්දහාමුදුරන්ගේ කතාව නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට කකුල් දෙක පොළවෙන් එසවෙනවා, ඔළුව කොට්ටෙට ආවේ නැහැ, අතරමැදදී නින්ද ගිහිල්ලා. ඉතින් වාසනා කරන්න ඕනේ එහෙම නින්ද යන්න. සාමාන්‍ය නින්ද යන්නේ නැහැ. ඉතින් ඒ නින්දක් නැත්තේ මොකද? අර මානසික තියෙන වෙහෙස පීඩාව. ඉතින් මොකද වෙන්නේ? අර සුවසේ නින්ද යනවා වෙනුවට එහෙට මෙහෙට පෙරලි පෙරලි කියෝ කියෝ ඉන්නවා. නපුරු හීන පේනවා. මේ විදියට බිය වෙලා හැරෙනවා. පහුවදා උදේට නිදියගෙන හැරුණත් තව පැය 8ක් 10ක් නිදිය ගන්න පුළුවන් ගන්නට වෙහෙසක් තියෙනවා. නමුත් අපි හිතුවොත් මේ විදිහේ භාවනාවක සතිමත් ඇවිදීමක හිඳීමක යෙදිලා යම්කිසි කාලයක් ගත කරලා මේ තැනට නිදිය ගත්තොත් ආන තේරෙනවා රාත්‍රියේ සුව නිින්දක් යනවා. සමහර විට නිදිය ගන්න පෑ ගන්න අඩු වුණත් පහුවදා බොහොම විවේකෙන් උදේට ඇහැරෙන්න පුළුවන්. ඉතින් ඕක ඔය ස්ටඩි එකකුත් කරලා ඒගොල්ලෝ කොහොමද සයන්ටිෆික් මොකද්ද ඔය රිසර්ච් එකකුත් කරලා ප්‍රූව් කරලා තියෙනවා. ඒක නම් කියන්නේ බ්‍රේන් මොනවද මේ ඔක්සිජන් කන්සම්ප්ෂන් ලෙවල් එකෙන් කියන්නේ රිලැක්සේෂන්. බ්‍රේන් එකේ රිලැක්සේෂන් ලෙවල් එක එතකොට පෑ හයක් නිදිය ගත්තාම එන ලෙවල් එක වගේ ලෙවල් එකක් විනාඩි 20ක සිටින් එකකින් වගේ එනවලු. එතකොට හිතන්න පෑ හයකට ගිහිල්ලා පෑ හයක් නිදියගෙන වෙන රිලැක්සේෂන් එක අන්න විනාඩි 20ක සිටින් එකකදී වෙනවා. එතකොට රැපිඩ් රිලැක්සේෂන් එකක් තමයි සාමාන්‍ය සිටින් එකක තියෙන එක දරන්න අමාරු බව නම් හැබෑව. මොකද වේගේ වැඩිනේ. වේගේ වැඩි වේගේ වැඩි වුණාම දරන්න අමාරුයි. නමුත් දරාගෙන ඉඳියොත් විනාඩි 20කදී අර පෑ 6කින් එන රිලැක්සේෂන් ලෙවල් එක එනවා. මම කියන්නේ විනාඩි 20ක් භාවනාවක් කරාම පෑ 6ක් නිදිය ගත්තට සමානයි කියලා. මම කියන්නේ රිලැක්සේෂන් ලෙවල් එක අන්තිමට එන පොයින්ට් එක. මේ දෙක සමානයි. ඉතින් ඒක නිසා ওই විදිහේ විනාඩි 20ක් 30ක් වාඩි වෙලා ඉඳලා ඇවිදලා නින්දට ගියොත් රාත්‍රියේ වුණත් අර භාවනාවක් වගේම නින්දක් යනවා දැක දැන ගන්න පුළුවන්. අර මත් ගතියත් එක්ක නින්දත් ඒ විදිහට මේ මත් ගතිය එක්කම තියෙනවා රාත්‍රියේ. හොඳට නින්ද යනවා පහුවදාට හැරෙනවා. අන්න මොකද උනේ? නැවතත් මේ පෙනීම දියුණු වුණා. පෙනීම දියුණු වීමට සාපේක්ෂව වෙහෙස පීඩාව අඩු වුණා. ඉතින් ඔන්න ඔය විදිහ දෙයක් තමයි මේ තියෙන්නේ. නැවත නැවත මෙන්න මේ විදිහට විඥා විමුක්ති මේ විදිහට ඇහැ පහළ වෙනවා. ඇහැ පහළ වීමට අනුව වෙහෙස පීඩාව අඩු වෙනවා. තව තව වැඩි වැඩියෙන් පෙනෙන්න පෙනෙන්න නැවත නැවත වැඩි වැඩියෙන් පහසුවක් වෙහෙස පීඩාව අඩු ගතියක් මතුවෙලා එනවා. ඉතින් සාමාන්‍ය අර විදිය පුහුණුවකට බැසගෙන උනන්දුවෙන් කටයුතු කරන කෙනෙක්ට අපි නැවත නැවත මතක් කරනවා අරුණ පහළ වුණාට අහස රත් පැහැවුණාට පොළවට එළිය වැටෙන්න කාලයක් යනවා. ඒතර අහස රත් පැහැවිලා පොළවට එළිය වැටෙන අතර කාලය හරිම ක්‍රූෂල්. ඒක අපතේ යවන්න එපා. ඒක අපි කියන්නේ ඇට්ටකුණා වෙනවා කියලා. අර නිකන් උම්නාවකුත් නෑ ඔහේ කොර කොර ඉඳලා අන්තිමට ඒක හරියන්නේ නෑ. ඒක පත්තු වෙන්නේ නෑ, වැඩේ වෙන්නේ නෑ. ඒ විදිය වෙන්න දෙන්න එපා. මේ වෙනුවට අර දැනගත්ත දැකගත්ත දවසේ ඉඳලා යෙදී 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 කටයුතු කරොත් නුදුරේදීම වැඩි වැඩියෙන් එළිය පහළ වෙනවා, බිම් එළිය වැටෙනවා. එතකොට ආයෙ වෙන කෙනෙක් කියන දෙයක්වත් නෑ. වෙන දෙනෙක් පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න දෙයක්වත් නෑ. තමුන් දන්නවා යෙදිලාම කරලාම. ඉතින් මේ විදිහේ 아무තු කතන්දරයක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විඥා විමුක්ති ගැන කියපු නිසාම සාමාන්‍යයෙන් ඔය සූත්‍ර දේශනාවක සඳහන් වෙන පොඩි කොටසක් ඒකේ තියෙන්නේ පටිභාග කියන වචනයෙන් තමයි සඳහන් වෙන්නේ. පටිභාග කියන එකෙන් අඳුන්වන්නේ මොකද්ද? අනිබ්බෑය. අනිබ්බෑය අනිත්පලුව කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. සාමාන්‍ය අපි හිතුවොත් දැන් ඔය පොල් ගෙඩියක් දෙකට පැලුවාම පොල් බෑ දෙක වෙන් වෙනවනේ. ඒකට එක පළුවක් තියෙනවා අනිත්පලුවකෝ කියලා හෙව්වොත් අන්න අරක පෙන්වන්න පුළුවන්. දැන් අලුතෙන් පෙම් කරන්න ගත්ත පේමවන්තයෝ පේමවන්තියෝ හිතනවා මේ මගේ අනිත් පළුව තමයි කියලා. අර නිකන් පොල් කටු දෙක මෙහෙම කරකවා ටකස් ගාලා වැටෙනවා, බෑ දෙක වැටිලා සෙට් වෙනවා. එතකොට හිතනවා මගේම අනිත් පළුව තමයි, මට වඩා හොඳයිද කොයිද ඒ පළුව කියලා අර පෙම් කරන්න ගත්ත මුල් කාලේ හිතෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මේ පටිභාග කියන වචනෙන් තමයි මේක සඳහන් වෙන්නේ, අනිත් පළුව අනිත් බෑය. එතකොට මේකේ හරි ලස්සන කතාවක් මේ විඥා කතාවටත් සම්බන්ධ වෙන, විමුක්ති කතාවටත් සම්බන්ධ වෙන එකක් ප්‍රකාශ කරනවා. එතන ප්‍රශ්න උත්තර විදියට තමයි යන්නේ විසාග උපාසක ධම්මදින්නා තෙරණින් වහන්සේ. මෙහෙණින් වහන්සේනේ රහත් භික්ෂුණීන් වහන්සේ. වචනත් පැටලෙනවා. කෙසේ නමුත් අරකේ දැන් අපි අහලා තියෙනවා සුඛ දුක් සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක් ගැන. සුඛ වේදනාවක් විතිපස්සේ තියෙනවා රාගානුසයක්. සුඛ වේදනාවට මනාපයක් තියෙනවා. දුක්ඛ වේදනාවක් විතිපස්සේ තියෙනවා පටිඝානුසයක්. දුක්ඛ වේදනාවට අමනාපයක් තියෙනවා. ඒක තමයි අපේ හිතේ ස්වභාවය. සැපයට කැමති දුකට විරුද්ධයි. දුක්ඛ වේදනාවක් එනකොට ඒකට සාප කරනවා, සැප වේදනාවක් එනකොට අල්ලා බදා ගන්නවා. එතකොට මෙන්න මේ පටිභාග කතාවෙන් තමයි අහන්නේ සුඛ වේදනාවේ පටිභාගය මොකද්ද කියලා අහනවා, අනිත් බෑය මොකද්ද. එතකොට අන්න දුක්ඛ වේදනාවක්, දුක්ඛ වේදනාවේ පටිභාගය මොකද්ද, අනිත් බෑය මොකද්ද, සුඛ වේදනාවක් කියලා ඔන්න ඔය විදිහට සඳහන් කරනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් දැන් ඔය කාසික දෙපැත්ත වගේ, සැප දුක කියන එක කාසික දෙපැත්ත වගේ. සාමාන්‍ය නොදන්නා මිනිස්සයා, ලෝකවාසී මිනිස්සයා දුකක් ආපු ගමන් ඒක නැති කරගන්න හොයාගෙන යන්නේ සැපයක්. ඒක තමයි මේ පටිභාග කියන්නේ. ඊතර ප්‍රශ්නයක් වුණ ගමන් ගිහිල්ලා බාර් එකකට වැඩිලා බීලා බුදියගෙන එනවා. වැඩේ හරි. කියලා. ඉතින් මේ විදිහේ දෙයක් අපිට දැක දැන ගන්න පුළුවන්. මේ පටිභාග සුඛ වේදනාව අනිප්පලෝ, දුක්ඛ වේදනාව අනිප්පලෝ, සුඛ වේදනාව, ඔය චක්‍රය තමයි යන්නේ. ඔය දෙකෙන් ඉලීට පැනීමක් මිදීමක් නැහැ. නමුත් මේ මිදීම තියෙන්නේ කොහෙන්ද කියලා ගත්තොත්, සාමාන්‍ය භාවනා නියෝගී කෙනා මේ අදුක්ඛම සුඛ කියන වේදනාව ටික ටික අත්දකින්න පටන් ගන්නවා. තුන්වෙනි විදිහක විඳීමක් අපි ළඟ තියෙනවා, නියුට්‍රල් ෆීලිං කියලා කියන්නේ. නියුට්‍රල් විදිහට විඳීමක් අපි ළඟ තියෙනවා. ඒක සාමාන්‍ය අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැති වෙන්නේ හේතුව තමයි ඒක පිටිපස්සේ තියෙනවා අවිජ්ජානුසය. ඔන්න මේ විජ්ජා කතාවට විරුද්ධ අඳුර, අඳුර නොදැනීම. මේ සුඛ, මේ නිදුක්, නොදුක් නොසුව වේදනාවක්, එහෙම නැත්නම් මේ නියුට්‍රල් ෆීලිං එකක් පිටිපස්සේ තියෙන නොදැනීමක්. ඒ වගේ නියුට්‍රල් ෆීලිං කොතෙකුත් අපි ළඟ තියෙනවා. දැන් ගත්තොත් ඇහැට රූප පේනවා නම් දස දහස් ගණනක් පේද්දී වැඩි හරියක් නියුට්‍රල්. නියුට්‍රල් නිසාම ඒවට අපේ අවධානයක් යන්නේ නැහැ. ඔන්න සැප රූපයක් දැක්කද ටක් ගාලා ඇදිලා යනවා. දුක හිතෙන රූපයක් දැක්කද ටක් ගාලා ඇදිලා යනවා. ඇවිස්සෙනවා. ඉතින් ওই විදිහට නැවත නැවත මේ නියුට්‍රල් නොදුක් නොසුව කියන වේදනාව අපි අත්විඳිනවා. අත්විඳတာ මොකද? ඒ අත්විඳීම අපිට මගහැරෙනවා අවිද්‍යාව. අවිද්‍යා අනුසය මේක පිටිපස්සේ තියෙන නිසා නොදැනීමක් තියෙනවා මේ නියුට්‍රල් ෆීලින් එකට. සාමාන්‍යයෙන් මේ භවණා නියෝගී තැනැත්තා කාලයක් තිස්සේ යෙදෙනකොට යෙදෙනකොට මෙන්න මේ නියුට්‍රල් ෆීලින් එක තමයි එයාට ටික ටික එයාගේ හිත ගන්න උත්සාහ ගන්න. දැන් හුස්ම කියන්නේ නියුට්‍රල් ෆීලින් එකක්. හුස්මට හිත ගන්නවා කියන්නේ ඒ වගේ දෙයක් තමයි සිද්ධ කරන්නේ. පතුල කියන්නේ ආකර්ෂණයක් නැහැ මේ ෆීලින් එකේ. නමුත් ඒකට හිත ගන්නවා කියන්නේ අන්න අර නොදුක් නොසුව වේදනාවට මේ තැනත්තාගේ හිත පුරුදු කරනවා. එතකොට අන්න මේ නොදුක් නොසුව වේදනාවේ පටිභාගය මොකද්ද, අනිප්පලුව මොකද්ද කියලා ඇහුවොත් අන්න ඒකෙදි සඳහන් වෙනවා මේ අවිද්‍යාව මේක පිටිපස්සේ තියෙනවා. අවිද්‍යාව මේක පිටිපස්සේ තියෙනවා. ඒ අවිද්‍යාව තමයි ඔය භාවනාවකදී දුරු කරන්නේ. මේ නොදුක් නොසුව වේදනාවට අන්ධ භාවයක් අපි තුල තියෙනවා. කොතේකුත් අර විදිහේ කාරණා තිවිද්දී වහන්නේ ගිහිල්ලා අර විදිහට අන්න බලු බෙට්ටක තමයි. වෙච්ච වැරදීමක තමයි. එහෙම නැත්නම් සුඛේක සැප වේදනාවක තමයි. නමුත් අර අතරමැද පහු කරගෙන ගියපු කොතේකුත් දේවල් තියෙනවා. සාමාන්‍ය මේ භාවනා යෝගී කෙනෙක් අපි කියනවා මේ පොඩි පොඩි දේවල් අගේ කරන්න. මේ දත් මදින එක අගේ කරන්න පුළුවන්ද? මේ බත් කන එක අගේ කරන්න පුළුවන්ද? මේ විදිහට මේ ඇඟපත හොදන එක අගේ කරන්න පුළුවන්ද? මේ විදිහට වැසිකිලි කැසිකල්න එක කරන එක ගැන අවධානය එක අගේ කරමින් ඉන්න පුළුවන්ද කියලා. අර විදිහට අර නියුට්‍රල් තැනට අවධානය ගන්න උත්සාහ ගන්නවා. මොකද හේතුව අර අනිත් භාගයේ වගේ තියෙන්නේ අවිද්‍යාව තමයි. අවිද්‍යාව. ඊට පස්සේ අහනවා මේ දැන් මේ ප්‍රතිපදාව දියුණු වෙන ආකාරය මේ කියන්නේ. අර විදිහට නොදුක් නොසුව වේදනාවේ අනිත් භාගය පටිභාගය අවිද්‍යාව. අවිද්‍යාවේ පටිභාගය මොකද්ද? අනිත් අවිද්‍යාවේ පටිභාගය මොකද්ද? අනිත් භාගය මොකද්ද? අන්න විද්‍යාව. මේ අඳුරයි එළියයි කියන දෙක අන්න පටිභාග වෙනවා. අඳුරයි එළියයි කියන දෙක එකිනෙකාට සම්බන්ධයි. ඒතකොට විද්‍යාවේ පටිභාගය මොකද්ද? එළියේ පටිභාගය මොකද්ද? විමුක්තිය කියලා මෙන්න මේ විදිහට පිළිතුරු දෙනවා. විද්‍යාව පහළ වුණාද? ඇහැ පහළ වුණාද? ඒකත් එක්කම අර වෙනදා කකුල් පැටලෙන ගති, දේවල් බිම දා ගන්න ගති, ගිහිල්ලා සර්පය පාගෙන ගති, ওই ටික අඩු වෙනවා. එතන විමුක්තියක් මේ තැනත තුළ, මේ හිත තුළ මේ විදිහ වෙහෙස පීඩාව දුරු වීමක් සිද්ධ වෙනවා. අන්න ওই විදිහට මේ පටිභාග කියන අර්ථෙනුත් මේ ටික ප්‍රකාශ කරනවා. මේක අනිත් පළුව මේක. විද්‍යාවේ අනිත් පළුව අවිද්‍යාව. අවිද්‍යාවේ අනිත් පළුව මොකද්ද? මේ නොදුක් නොසුව වේදනාව. ඔහොම ඔහොම කිය කිය මේ අරගෙන යන්නේ කොහෙටද? ටික ටික මේ නොදුක් නොසුව වේදනාවකට හිත ගන්නවා. නොදුක් නොසුව වේදනාවකට හිත අරගත්තට පස්සේ ඒක තුල අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව අනිත් පළව විදියට විද්‍යාව තියෙනවා. එළිය අඳුර විද්‍යාවේ අනිත් පළව විදියට අන විමුක්තිය තියෙනවා කියලා මෙන්න මේ විදියට නිකන් අර ඊතල වලින් පෙන්නනවා වගේ ග්‍රාෆ් එකක ඇඳලා පෙන්නනවා වගේ මෙන්න මේ ක්‍රියාවලිය වෙනස් ආකාරයකින් පැහැදිලි කිරීමකුත් සිද්ධ කරනවා. පටිභාග කියන අර්ථයෙන් තමයි ඒක සිද්ධ කරන්නේ. කෙසේ නමුත් අපි අපිට මෙන්න මේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්නකොට මේකී ධර්ම, මේකී දේවල් බොහොම පහසුවෙන් අපි තුලින් අත්දකින්න පුළුවනි. ඒ සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනේත් ගෞරවනීය ස්වාමින් වහන්සේ අප සියලු දෙනා වෙනුවෙන් ඉතා වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මම හිතනවා ධර්ම දේශනාව මේ පුහුණුවට කාලයක් නැහැ කියන අයට, ඒ සඳහා පොඩි කම්මැලිකමක් තියෙන අයට පොඩි මොටිවේෂන් එකක් වෙයි කියලා. මොකද ස්වාමීන් වහන්සේ ඉතින් පැහැදිලිව සඳහන් කරා මේක පටන් ගන්න පොඩ්ඩක් අමාරුයි. මොකද ඒක උදාහරණයක් විදිහට ඉතින් ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේ උදේ හරි අඳුරේ හරි අතපත ගානකොට තුවාල වෙන්න පුළුවන්, වෙහෙස වෙන්න පුළුවන්, වීඩාව දැනෙන්න පුළුවන්. නමුත් දැන් ඉර නැගෙන වෙලාවෙදී ඒක පොඩ්ඩක් යනවා. නමුත් ආලෝකය දැක්ක ගමන් ඔය අනතුරු අඩු වෙනවා, වෙහෙස අඩු වෙනවා, පැහැදිලිව දකින්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ සඳහා ධර්ම දේශනාවක් විදිහට සෝන් වහන්සේ ඉදිරිපත් කරේ බුදුන් වහන්සේ සඳහන් කළ සාක්ෂාත් කළ යුතු ධර්ම දෙකක් තිබෙනවා කියලා. ඒ ධර්ම දෙක මොකද්ද? විද්‍යා විමුක්ති කියලා. ඉතින් විද්‍යා කියන්නේ මොකද්ද, විමුක්ති කියන්නේ මොකද්ද කියන එක ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කරා. ඒට අපි දැන් වැඩසටහන් 175ක් 30 ඉතින් කියා දෙනවා මේක පටන් ගන්න කොහොමද. ඒ සඳහා ඉතින් කාලයක් නැහැ කිව්වට චුට්ටි කාලයක් හරි වෙන් කරගත්තොත් එයින් ලැබෙන සැනසීම, මේ විඩාව නැතිවීම, වෙහෙස නැතිවීම වගේ දේවල් ඇති වෙනකොට ඒ සඳහා උනන්දුව තව තවත් වැඩි වෙනවා. ඉතින් අවසානයේදී විමුක්තිය උදා කරගන්න අපිට අපේ ප්‍රතිපදාව හේතු වෙනවා කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඊට අමතරව තවත් වටිනා ධර්ම කාරණාවක් සඳහන් කරා, මේ නොදුක් නොසුව වේදනාව. මොකද අපි මේ ධර්ම දේශනාව අවසානයේ එනකොට ස්වාමීන් වහන්සේ සඳහන් කරා හැමෝටම ඇති වෙන දෙයක් තමයි මේ අන්තිමට හැමෝම අත්දකින දේ. ඉතින් ඒට පිටිපස්සේ තියෙන අවිද්‍යාව, ඒ තුලින් අපි ගියාට පස්සේ තමයි මේ විද්‍යාව පහළ වෙන්නේ. ඒ සඳහා වීරය උත්සාහය අවශ්‍යයි. ඉතින් සියලු දෙනාටම අද දිනේ මේ ධර්ම දේශනාව හේතු ඒට පිටුහලක් වුණයි කියලා හිතනවා. වැඩසටහන නැවතත් ධර්ම දේශනාව නැවතත් සමන් දෙන්න පුළුවන් මික්සෙල්ආර්, එහෙම නැත්නම් නිස්සරණ වනේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඊට අමතරව Facebook, YouTube channel ඔස්සේ වැඩසටහන ධර්ම දේශනාව නැවත සමන් දෙන්න පුළුවන්. මීළඟට තිබෙන්නේ ආධුනිකෙක් සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේට පුහුණුවට බැස ගන්න කෙනෙක් සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් සකස් කර තිබෙන අත්පත්‍රිකාව ඉදිරිපත් කිරීමටයි. ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි පොඩි උනන්දුවක් අරගෙන මේක කරන කෙනෙකුට මෙන්න මේ වගේ වීඩියෝ පට දෙකක් නිර්මාණය කරලා තියෙනවා, සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන්. මුලිකවම මේ වීඩියෝ පට දෙක නරඹලා සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම පිළිබඳ යම් අදහසක් ඇති කරගන්න වඩා වැදගත් වෙන්නේ තමුන්ගේ පුහුණුව. ඒ සඳහා ඉතාමත් සුළු කාලයක් උත්සාහය යුතුව වෙන් කරගන්න උදෑසන අරුණ දකින්න පොඩ්ඩක් වෙලා සෙලින් දින වගේ පොඩි එනර්ජි එකක් අරගෙන විනාඩි 5ක පමණ කාලයක් වෙන් කරගෙන උදෑසන හෝ දිනේ වෙන් කරගත්තු කාලයක් උදෑසන හෝ නින්දට යාමට පෙර පටන් ගන්නවා නම් ගොඩක් හොඳයි. වෙන් කරගත්තු කාලයක් තුල මේක නොකඩවා සතියක් පමණ කරන්න කාලෙදි කරන්න විනාඩි 5, විනාඩි 10, විනාඩි 15 මේ ආකාරයට මූලිකවම උපදෙස් දෙන්නේ සතිමත් ඇවිදීම පටන් ගන්න. මොකද එය තමන්ගේ සතිමත් හිඳ ගැනීමට උපකාර වෙනවා. සතියක් පමණ තමන්ගේ පුහුණුව කිරීමෙන් පසු එම අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. කොහොමද මේක කියන්නේ? තමන් සතිමත් ඇවිදීම කරේ කොහොමද? සතිමත් හිඳ ගැනීම කරේ කොහොමද? තමන්ගේ මූලික අරමුණ ලෙස ඉදිරිපත් කරන මේ වීඩියෝ පටිවල සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම සතිමත් හිඳ ගැනීමේදී මූලික අරමුණ ලෙස ආනාපාන සතිය, උදරේ පිම්බීම හැකිලීමද මේ පැහැදිලිව සඳහන් කරලා එහෙදි සිදුවෙච්ච වෙනස්කම් තමුන් කොහොමද සතිය තුලින් දැක්කේ? දීර්ඝ හුස්ම, කෙටි හුස්ම, ළඟට හුස්ම ගැනීම අපහසුවක් තිබුණාද? එය ආනාපානය කරගෙන යනකොට තමන්ට පහසුවක් දැනුණාද? මේ කාරණා ඇතුළත් කරලා ඊළඟට සතිමත් ඇවිදීමේදී කොහොමද සතිමත් ඇවිදීම පටන් ගත්තේ? පායට දැනෙච්ච දේවල්, යටිපතුලට දැනෙච්ච දේවල්, ශරීරයේ බර පාදෙන් පාදයට මාරුවෙච්ච හැටි, ඒ වගේම බාධාවල් ඇතිවෙච්ච දේවල්, මේවා සියල්ලක්ම ඇති කරලා තමන් කොහොමද සතියෙන් ඒ සියලු දේට මුහුණ දුන්නේ? ඊළඟට එදිනදා ජීවිතයේදී වැඩක් කරනකොට රැකියාවේදී කොහොමද සතිය තමන්ට උපකාර වුණේ, තමන් කොහොමද සතිය ප්‍රයෝජන ගත්තේ කියන දේවල් අතුලත් කරලා වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. එම වාර්තා ඉදිරිපත් කිරීමට Google Form එකක් සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන යන අතරතුර මම මේවා chat එකට දාන්නම්. එම වාර්තා අපට ලැබෙන පරිදි වැඩසටහනේ ධර්මදේශනාවෙන් අනුතුරුව අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා තවදුරටත් උපදෙස් ලබා ගැනීම සඳහා. මේ වාර්තා තමන්ටත් වැඩසටහනට සම්බන්ධ වෙන අනිත් අයටත් බොහෝසේ උපකාර වෙනවා. තමන්ගේ අත්දැකීමක් අන් අයගේ ගැටලුවකට උත්තරයක් වෙන්න පුළුවන්. සියලු දෙනාටම මතක් කර සිටින්නේ හැකි පමණින් වාර්තා ඉදිරිපත් කරන්න හැකි සෑම අවස්ථාවකම. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් 7:00 සිට උදෑසන 7:00 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ දවස්වල 12:30 සිට 2 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මේ සඳහන් වෙනවා. සතිමත් බව පුහුණු කිරීම උපදෙස් මාලාව සම්බන්ධයෙන් එකමනා ඉදිරිපත් කරන්න තිබෙන්නේ. ඊළඟට අපට තිබෙන්නේ අද දිනේ ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. මම වාර්තා ඉදිරිපත් කිරීමට මම බන්දුල මාමාට ආරාධනා කරනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වන ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වෙයි කියලා. අවසරයි ස්වාමීන් වහන්ස, මට තාම තේරෙන්නේ ස්වාමීන් වහන්සේ සදහන් වෙලා සම්බන්ධ වෙලා ඉන්නවයි කියලා.
මාත් බලාපොරොත්තු වෙනවා ධම්මගුත්ත හාමුදුරුවෝ සම්බන්ධ වෙයි කියලා. නදීප්,
එහෙමයි ස්වාමීන් වහන්ස, තේරෙන්නේ තාම අපේ ලිස්ට් එකේ ස්වාමීන් වහන්සේට පුළුවන් අපි සමග
ඉගෙන නදීප්ගේ බලාපොරොත්තු සුන් වෙනවා මෙහෙම ගියාම.
ඒකයි ස්වාමීන් වහන්ස.
සර්වස අද දින එක ප්‍රශ්නයයි තියෙන්නේ.
අය නෑ, එකකට වෙලාවක් ගමු නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත් බද්දුළු බාවා එහෙනම් ඔබට බාරයි.
වාසී තාම ගෞරවපූර්වකව පිළිගන්නවා සාකච්ඡා වාර්යට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව ආස්වාසය සහ ප්‍රාස්වාසය බැලීම මූලික කර්මස්ථානය වේ. හුස්ම රැලි 4-5කදීම හුස්ම තුනී වී මුහුණේ සහ ඔළුවේ චලන දැකීමට පටන් ගනී. ඒ දෙස ටික වෙලාවක් බලා සිටින විට නැවත හුස්මට හිත යොමු වේ. මෙලෙස විනාඩි 15කින් පමණ හිත ඉතාමත්ම තැන්පත් වේ. එවිට වරින් වර හිතට එන සිතුවිලි ගැන බලමි. මෙලෙස එන සෑම සිතුවිල්ලකටම ඉතාම සූක්ෂම ආකාරයේ ද්වේෂයක්, ලෝභයක් හෝ මෝහයක් තිබෙන බව වැටහුණි. සක්මන් භාවනාව ඉතාමත් නිදහසේ සක්මන් කරමි. වම් පාදයේ සහ දකුණු පාදයේ වම දකුණ යනුවෙන් මෙනෙහි කරමි. ශරීරයේ තාලයකට within bracket උකුලේ සිට දෙපතුල් සායන සමාවෙන්න සක්මන් භාවනාව ඉතාමත් නිදහසේ සක්මන් කරමි. වම් පාදයේ සහ දකුණු පාදයේ වම දකුණ යනුවෙන් මෙනෙහි කරමි. ශරීරයේ තාලයකට within bracket උකුලේ සිට දෙපතුල් දක්වා පැද්දෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. වරින් වර සිතට සිතුවිලිද පැන නැගිනි. නැවත ඊත ආකාරයට සිතුවිලි වල භයානක බව දුටුවෙමි. වාර්තාවේ අවසානය.
ඔව්, එතකොට ඒ විදිහට සක්මන් පරයන්ක විදිහට යෙදෙන කෙනෙක් සාමාන්‍යයෙන් ආධුනිකව මේ වගේ ප්‍රතිපදාවකට බැස ගන්න කෙනෙක් එක්තරා විදිහක මේ හිතවිලි කියන්නේ හරි භයානක දේවල්, මේ හිතවිලි වල රාග ද්වේෂ මෝහ පිටිපස්සේ තියෙනවා, එහෙම නැත්නම් මේ හිතවිලි වල භයානකත්වය දකින්න ඕනේ කියලා වගේ ওই විදිහේ අදහසක් මතෙලා එන එක ස්වභාවිකයි. ඇත්තටම අපි නිකන් කියනවනේ මේවා තියෙනවා, විස ගතියක් තියෙනවා, මේ හරියට නිකන් විසගොර සර්පය වගේ ස්වභාවයක් මේ හිතිවිලිවල තියෙනවා කියලා යම් කිසි පමණක අදහසක් අපි දෙනවා මුලින් ආධුනික කෙනෙක්ට. නමුත් මේ විදිහට කාලයක් ටික දවසක් මේකේ යෙදිලා ඉන්නකොට ওই හිතිවිලිවල ওই කියන තරම් භයානකත්වෙකුත් නෑ කියලා අපේ දියුණු වෙන සිහියට දියුණු වෙන ප්‍රතිපදාවට දැක ගන්න පුළුවන්. මේ හිතිවිලි කියන්නේ මේ පුහුණුවේ අත්‍යවශ්‍ය කොටසක්. ඔවා දනිමින් දකිමින් තමයි දුරු වෙන්නේ. එහෙම නැතුව නිකන් ප්‍රතික්ෂේප කරපු පමණින් භයානකයි කියලා අයින් කරපු පමණින් දුරු වෙන්නේ නැහැ. ඒක නිසා යම් කිසි විදියක කාලෙත් එක්ක මේ විසගතිය පොඩ්ඩක් අඩු වෙනවත් එක්ක ටික ටික මේ හිතිවිලිත් ඔය එනවා යනවා. ඕවා දනිමින් දකිමින් කල් ගෙවන්න පුළුවන් හැකියාවක් මතුවෙලා එන්න ඕනි. එතකොට ඒක ආයේ වෙනම ඉන්කෝයර් කරන්න දෙයක්වත් නැහැ. මේක පිටිපස්සේ රාගය තියෙනවද, මේක පිටිපස්සේ ද්වේෂය තියෙනවද කියලා ඒ වෙනුවට අර දැන දැක ගත්තාමම ප්‍රමාණවත් ඒ විදිහේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඔකට මට හිතෙන විදිහට දැන් අපි හිතුවත් දැන් අපි මොකක් හරි දෙයක් ඔස්සේ අපි අවධානය තියන්න උත්සාහ ගන්නවා. හරි. එහෙම තිය අවධානය තියෙනකොට අපිට මේ පසුබිම පේනවනේ. ඒ රූපේ තියෙන පසුබිම අපිට පේනවා. අපි බලන්නේ පසුබිම දිහා නෙමෙයි. නමුත් අන්න අපිට පේනවා මේ රූපේ තියෙන මේ වගේ පසුබිමක කියලා. රූපේ දිහා නොබැලුවාට ඒක පේනවා. අන්න ඒ වගේ බැල්මකින් තමයි ඔය රාග, ద్వේෂ, මෝහ දැනගන්න පුළුවන් වෙන්නේ. මේ හිතවිලි එනවා. මේ හිතවිලි එනකොට මේකේ පසුබිම මොකද්ද කියලා හොයන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මේ එන හිතවිල්ල අවදිව දනිමින් දකිමින් කල් ගෙවනවා. තව ටිකකින් තව එකක් එනවා. ඒකත් දනිමින් දකිමින් කල් ගෙවනවා. එහෙම කරගෙන යනකොට මේ තැනතර තේරෙනවා මගේ මේ වැඩි හිතවිලි ප්‍රමාණයක් ඇඳෙන්නේ රාග පසුබිමේ. එහෙම නැත්තම් මට මේ වැඩි හිතවිලි ප්‍රමාණයක් ඇඳුනාට මොකද? ඒක පිටිපස්සේ තියෙන්නේ ද්වේෂ පසුබිමක්. එහෙම නැත්තම් මගේ මේ හිතවිලි වැඩි ප්‍රමාණයක් ඇඳෙන්නේ මෝහ පසුබිමක් තුල කියන අන්න ඒ දැන ගැනීම සිද්ධ වෙනවා. ඒක වෙන්නේ දීර්ඝ කාලයක් එක්ක අර යන ක්‍රියාවලියක ඉඳීමේ ප්‍රතිඵලයක් විදියට. අපි රූපයක් දිහා බලනවා. ඒ බැලීමේ ප්‍රතිඵලයක් විදියට අපිට ටික ටික පසුබිම ඒ රූපේ තියෙන මොන වගේ පරිසරයකද පසුබිමකද කියලා දැන දැක ගන්නත් පුළුවන්. ඉතින් එන්නේ විදිහේ ප්‍රතිපදාවක් තමයි ටිකෙන් ටික දියුණු වෙන්නේ. අන්තිමට තේරෙනවා මේ එන හිතිවිලිත් මේ භාවනාවේම කොටසක්ම තමයි. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. හිතිවිලි අයින් කරනවාම හරි කියලා තමයි ගොඩ දෙනෙක් හිතන්නේ. බඩු තියෙනවා, කාපට් එකේ යට දුවිලි තියෙනවා. ඒවා එහෙම අයින් වෙන්නේ නෑ. එහෙනම් දනිමින් දකිමින් තමයි ඒ ටික අයින් වෙන්නේ. නිකන් උඩින් අතු ගාලා අයින් කරාට වැඩක් නෑ. යට බඩු තියෙනවා. ඒක නිසා ඒ යට දුවිලි තියෙනවා නම් යට ඒ බීජය තියෙනවා නම් අපිට කාලයක් යනවා ඒවා ඒ හේතු කාරණා දුර වෙන. ඒක සඳහා තියෙන ක්‍රමවේදය තමයි අර විදියට ඉස්සර තරම් විසගොර නෑ කියලා ටික ටික විශ්වාසයක් දිනු කරගන්න පුළුවන්. දැන් ඔය අපි හිතමුකෝ නයා. නයා කියන්නේ ඇත්තටම අහිංසක සතෙක් අප්පා. ඔය නයෙක් එහෙම හිටපු ගමන් හම්බුනාම පොඩ්ඩක් පෙනේ කරලා යනවා නිකන් මේ පෙනේ මම නයෙක් කියලා වගේ. නයෙක් කියලා වගේ පෙන්නනවා. නයික් කියලා වගේ පෙන්නනවා. පෙනේ පොඩ්ඩක් පෙන්නලා යනවා යන්න. එහෙම ස්වභාවයක් නයා මේ පෙනේ පුපන බව හැබෑව. විස දල තියෙන බවත් හැබෑව. නමුත් ඔය විස දල දෙක ගැලෙව්වොත් පෙනේ පුපුවට වැඩක් නැහැ. ගැරන්ඩියම තමයි උ. ඇයි ඉතින් විස දල නැහැ කියන්නේ? ඉතින් නයාගේ පෙනෙන් දස්ස කරන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඔන්න ඔය වගේ ක්‍රියාවලියක් තමයි වෙන්නේ. ඔය මුලදී නම් ඇත්තටම මහා විසගෝර ගතියක් ඔය ඇත්තියනවා. නමුත් කාලයක් මේ ටික දවසක් මේ ප්‍රතිපදා වඩ아가ගෙන යනකොට තේරෙනවා දැන් විස දල ගලෝලා. පෙනේ නම් තාම පුප්පනවා. අවුලක් නැහැනේ. අවුලක් නැහැනේ. ගැරන්ටි අවකා. අන්නේ ඒ බැල්ම ටික ටික දියුණු වෙන්න ඕනේ, දියුණු වෙයි. මේ පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ජනස ටෙක්ස්ට් එකේ සුළු ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තිනවා. ඔබ වහන්සේගේ අවසරය ලැබෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව් කියන්න.
තෙරුවන් සරණයි. සතිමත් වීම. ගමනක් යන අතරතුර සතිමත් වෙනවා. දුම්රීන් යන නිසා නොකෙදී යන ශබ්දය කැඩි කැඩි ඇසෙන හැටි හා තවත් ශබ්දයන් ඇසී නොඇසී යන අයුරු අසා සිටිනවා. පිටතින් පෙනෙන උදෑසන පරිසරයේ ප්‍රබෝධමත් බව හිත පිනවන අයුරු දැනෙන. සෑම දෙයක්ම වැය වී යනවා. හිතම මා රවටන අයුරු අපූරුයි. බලා සිටිනවා. කිසි මැදිහත්වීමක් නොවී බලා සිටින නිසා විවේකී බවක්ද පවතී. හිත හිස්වෙලා වගේ. අවශ්‍ය උපදෙසක් දෙනෙමින් ඉල්ලමි. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා චැට් එකේ, මේකට සමානයි. ඒක ඉදිරිපත් කරන්නද නැත්නම් මේ බොහොම කෙටි එකක් තියෙනවා. මේ අසාධාරණේ කරන අය වැඩිපුර පේනවා. ගැටෙන්න යන්න ඕනෑ නෑ කියලා හිත කියනවා. නැවත ඒ සිතුවිලිම නැවත එනවා. මොකද කරන්නේ? එච්චරයි ස්වාමී.
අර මුල් එක්කෙනා ගැන කිව්වොත් ගමනක් යනකොට සතිමත් වීමක් ගැනනේ කියන්නේ. ගමනක් යනකොට සතිමත් වීම හොඳයි. නමුත් මේ ජීවන ගමනේදීම සතිමත් වෙන්න කියලා තමයි අපි කියන්නේ. ජීවත් වෙනවා කියන්නේම භාවනාවක් විදියට ගන්න. ගමනක් යනකොට විතරක් භාවනාවක් කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ජීවත් වෙනවා කියන්නේම භාවනාවක්. කෝච්චිය යන ගමනක් විතරක් නෙමෙයි මේ ජීවිත ගමනම භාවනාවක් කියලා හිතාගන්න. එතකොට මේකේ ආරම්භයක් අවසානයක් කියලා එකක් නැහැ. දිගටම යෙදිලා ඉඳීමක් තමයි තියෙන්නේ. ජීවත් වෙනවා කියන්නේම භාවනාවක්. මොන දේ යෙදුනත් භාවනාවක්. මිනිස්සෙක් එක්ක කතා කරත් භාවනාවක්. මේ විදිහේ වැඩසටහනකට සම්බන්ධ වුණත් භාවනාවක් විදිහට අන්න අර ජීවත් වෙනවා නැත්තම් ජීවිතයෙන් භාවනාවක් කියන විදිහට ඇටිටියුඩ් එක වෙනස් කරගන්න. නැත්තම් අපි සූදානම් වෙනවා. ගමනක් යනකොට භාවනා කරන්න ඕනේ. පරියංක භාවනාවේ භාවනා කරන්න ඕනේ. පරියංක සක්මන් කරන්න ගැටලුවක් නැහැ. නමුත් පරියංකයට එන්න කලින් ටික සක්මන අතරමැද වතුර බොන්න යන ටික ඒක භාවනාව නෙමෙයිද කියන බැල්මෙන් බැලුවොත් දිගට සිහිය පිහිටවා ගන්න පුළුවන්. හත්පස සිහිය පිහිටවා ගන්න පුළුවන්. එතකොට දිගටම භාවනාවක්. ඒක තමයි ක්‍රමවේදේ. ඉතින් ඒ නිවැරදි කිරීම කරගන්න. එතකොට තේරෙනවා අර විදියට නොයෙකුත් දේවල් එනවා යනවා. හරියට නිකන් අර කෝච්චියක මග දෙපස දර්ශන පහුවෙනවා වගේ. දැන් ඉස්සර ගාව කෝච්චිය නැගලා මාතරට ගාල්ලට ওই පැත්තට යනකොට අර පොඩි පොඩි අවදියේදී අර ගෙවල් පහුවෙලා කොහම හරි ওই පානදුර කිට්ටු වේගෙන එනකොට මොරටුව හරියදී වගේ මූද පේනවනේ. මූද පේනකොට බලන්නකො කොච්චර ආශ්චර්යයක්ද කියලා ඒ පොඩි කෙනෙක්ට. අම්බෝ මූද කියලා ඔන්න ඉතින් කෝච්චියෙන් එළියට පයින්න හදනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් මේ දර්ශනය තව ටිකක් වෙලා යනකොට සාමාන්‍යකරණය වෙනවා. දිගටම මුහුද පේන්න ගන්නවා. එතකොට ඒකේ එච්චර ලොකු ආකර්ෂණයක් නැහැ. මෙන්න මේ විදිහට අපේ ජීවිතේ කොතෙකුත් දේවල් එන්න පුළුවන්. අර මග දෙපැස්ස දර්ශන වගේ තමයි. ඒවා එච්චර ලොකු දඟලන දෙයක් නැහැ. පොඩ්ඩක් අරගෙන තියාගෙන ඉඳලා බැලුවොත් ඊළඟ මොහොතේ අලුත් දෙයක් අරගෙන නැති වෙලා ගිහලා තව දෙයක් බවට පත් වෙනවා. එතකොට මේ බස් එකක කෝච්චියක යන ටික විතරක් නෙමෙයි මුළු ජීවිතේම තියෙන ඔන්න ඒ වගේ නැවත නැවත පසු වෙන දර්ශන පෙළක්. අපි මේක නිකන් ලොකු උද්‍යෝගිකකින් බාරගන්නෙත් නැහැ. මේ වෙනුවට මේවා එපා කියලා හටන් කරන්න යන්නෙත් නැහැ. මේ වෙනුවට උඹත් ආවද මෙහෙම එකකුත් ආවද කියලා ඒකත් එක්කත් පොඩ්ඩල ඉඳලා බැලුවොත් අලුත් එකක් එනවා. උඹත් ආවද මෙහෙම එකකුත් ආවද කියලා තවත් පොඩ්ඩක් ඉඳලා බැලුවොත් තවත් අලුත් එකක් එනවා. ප්‍රශ්න එනවා. සතුටු අවදී එනවා. නැවත නැවත පොඩ්ඩක් ඉඳලා බැලුවොත් ඔකේ දෙයක් නැහැ. අනේ දෙයක් නැහැ කියන බැල්ම තමයි වැඩි වැඩියෙන් දියුණු වෙන්නේ. වැඩි වැඩියෙන් දියුණු වෙන්නේ එන්නෝ යන්නෝ. This too shall pass. මෙයත් යනවා කියන අදහස බැල්ම මේ හිත ඇතුළට ගැඹුරට බැහැ ගන්නවා. මේ උඩින් හිතන එකක් නෙමෙයි මේකත් යනවා කියලා බලන බැල්මක් නෙමෙයි. ඒ වෙනුවට This too shall pass කියන එක අපේ හිත තුළටම ගැඹුරටම බැස ගන්නවා. එයා මේ දේවල් ආවට එච්චර ලොකුවට ගන්නේ නැහැ මේ හිත. උඹත් ආවට කමක් නැහැ ඉඳපන් කිව්වහම ඔන්න තව ටිකකින් ඒකත් ලොකු දෙයක් නෙමෙයි. ඒකත් ලොකු දෙයක් නෙමෙයි. තවත් එකෙක් එනවා මම ආවා පපන්නම් අරන්නම් බෙල්ලම කන්නම් කියාගෙන තමයි එන්නේ. පොඩ්ඩක් ඉඳලා බැලුවොත් තවත් ඔන්න අලුත් එකක්. ඔන්න ඔය විදිහට ඔය ලොකුවට නිකන් එක්සයිට්මන්ට් එකකට ගන්නේ නැහැ. ගන්නේ නැහැ. එහෙම ගන්නේ නැහැ. අර නිකන් එන්නේ එනකොට ඒගොල්ලෝ නිකන් මේ මමමයි ආවේ දෙන්නම් වැඩේ කියාගෙන හොම තමයි එන්නේ. පහුගිය දවසක කෙනෙක් කියනවා සයින්නාස බලන්නකෝ සයින්නාස බැරි වෙලාවත් ආවොත් ආවොත් මොකද කරන්නේ දැන් මේ 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 අපේ වැඩ කටයුතු ඔක්කොම කඩකප්පල් වෙනවනේ. එහෙම වෙයි ආවොත් එහෙම මොකෝ එන්න දෙන්නකෝ ඔය මොන එකා වුණත් ඔය කියන තරම් දෙයක් නැහැ එන්න දෙන්නකෝ කියලා. ඇවිල්ලා බැලුවාම තේරෙනවා ඌට මේක අන්ද නැගගෙන එනකොටම හොම්බෙන් ගිහිල්ලා තමයි ඒක ආන්නේ. ඌඩැල්ලෙක් ආගෙන ආහම ඩාගෙන තමයි ඌ එන්නේ. අයියෝ බලන්නකෝ ස්වාමීන් වහන්සේ සරම පුරාවට ලේ හරක් මරලා වගේ ලේ මාසේ මාරු වෙලා වගේ ලේ කියාගෙන තමයි ඌ එන්නේ. ආයි ඌගේ රෙස්පෙක්ට් එතනින්ම බැහැලා. ඔය ගත්තානේ නිකන් ලොකුවට ගණන් ගන්න දෙයක් නැහැ. දැන් පහුගිය දවසල නදීප් ඇවිල්ලා ගියා. ගණන් ගත්තද අපි? නැහැනේ. ගණන් ගත්තේ නැහැ. නදීප් හිතනවා ඔස්ට්‍රේලියාවේ ඉඳලාම නිකන් අපි පාවඩෙල්ලලා රතු පාවඩෙල්ලලා බාරගනී කියලා. අනේ තවත් ගොඩෙන් එකෙක් අර රිලා රැලෙන් එකෙක් අපිත් ඒකේ කට්ටියනේ නැද්ද නදීප්? මං කියන්නේ රිලා රැලේ සමාජිකත්වයක් දෙනවා, මෙම්බර්ෂිප් එක දෙනවා දවස් 3කට දෙනවා. ඊට පස්සේ නදීප් ඉතින් දවස් 3 ඉන්නකොට නදීප්ගේ රැස් බහිනවා. නදීප්ටත් තේරෙනවා මමත් මේ රිලා රැලේ එකෙක් තමයි කියලා. ඔන්න ඕක තමයි ක්‍රමවේදය. ඔය කොයි දේ ආවත් ගණන් ගන්න හොඳ නැහැ. ඒ පොඩ්ඩක් ඉඳලා බැලුවොත් ඔය කියන තරම් රංගේකුත් නැහැ. ඕකේ අර නිකන් එක එක සන්නිය ඇවිල්ලා නටලා යනවා. අර නිකන් 18 සන්නිය නටනවා වගේ නටනවා. දෙයක් නැහැ. දෙයක් නැහැ. අන්තිමට බලනකොට එකම යකා තමයි මේ එකම කට්ටඩියා තමයි මේ වෙස් මාරු කරගෙන කරගෙන එන්නේ. ඉතින් එහෙම දෙයක් තමයි අතන තියෙන්නේ. ඔය කොයි දේ ආවත් පොඩ්ඩක් බලාගෙන ඉඳියොත් එච්චර දෙයක් නැහැ. එච්චර දෙයක් නැහැ. ඉතින් ඒ සඳහා නැවත නැවත යෙදෙන්න, ඒ බැල්ම තව තව දියුණු කරන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් අර තව කෙනෙක් කියනවා අසාධාරණ පේනවා කියලා. අසාධාරණ නම් පේනවා තමයි. පෙවුනට මොකද කරන්නේ? පෙවුනට මොකද කරන්නේ? වැඩි වැඩියෙන් පේනවා තමයි. මොකද කරන්නේ? ඔය සාධාරණේ කරන්න යන්න පුළන්ද මේ ලෝකේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමන් තුළ පුහුණුවක් ඇති කරගන්න, සක්මනක් පරියන්කයක් විදිහට දවසට යෙදෙන්න මේ ප්‍රශ්නේ ඔහොමම තියන්. ඔක විසඳන්න යන්නේ නැහැ. අසාධාරණයට එරෙහිව මුකුත් කරන්න එපා කියලා අපි කියන්නේත් නැහැ. අසාධාරණේ තිවිද්දෙන් ඒක බාර ගන්න කියලා අපි කියන්නේත් නැහැ. ඒ වෙනුවට අන්න නැවත නැවත පුහුණුවක් කරන්න. මේ අසාධාරණ මට වැඩි වැඩියෙන් පේනවා. ආයේ ස්ටේට්මන්ට් එක තියාගෙන දිගට දිගට යෙදිලා බලන්නකෝ. යෙදිලා බලන්නකෝ. යෙදිලා බලනකොට තේරෙනවා ඔන්න වෙලාවකට මේ අසාධාරණ වලට වෙරෙහිව නැගිහිටිනවා. යුක්තිය කතා කරනවා. එහෙම කරෙන්න බෑ, මෙහෙම වෙන්න ඕනේ කියලා තග දානවා. තව වෙලාවකට අසාධාරණේ අමු අමුවේ පේනවා. ගණන් ගන්නෙම නැහැ. දැක්කේ නෑ වගේ යනවා. බලනකොට හොඳට දැකලා නිකන් මේ ඇසුත් හොඳට පේනවා, කනුත් හොඳට ඇහෙනවා. නිකන් හිතනවා මේ මනුස්සයට ඇහුන් නැද්ද කොහෙද? දැන් 40කුත් උනානේ. එව නැත්තම් 70කුත් උනානේ කියලා ඇහුන් නැද්ද කොහෙද කියලා හිතෙනවා. ඒත් නිකන් සැකයි, නිකන් මෑන්ගේ හැටියට ඇහෙන්න නැතුව එන්න විදියකුත් නැහැ කියලා ඔන්න ඔහම එකක් තමයි. එතකොට දැක්කේ නෑ වගේ, ඇහුනේ නෑ වගේ යන වෙලාවලුත් තියෙනවා. වෙලාවකට අසාධාරණي අල්ලගෙන එහෙම කොහොමද කරන්නේ? මයිලෙන් මයිල ගලවලා, නියපොතෙන් නියපොත ගලවලා සාධාරණي කරන්නත් යනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙපැත්තක අපි කියන එකක් ගන්න කියලා කියන්නෙම නෑ. ඒ වෙනුවට වෙලාවකට අර විදිහට අසාධාරණي දැක්කේ නෑ වගේ, උනේ නෑ වගේ ඉන්න ස්වභාවිකුත්, වේලාවකට අසාධාරණයට එරෙහිව නැගී හිටින ස්වභාවිකුත් තියෙනවා. මොකද්දෝ අමුතු ක්‍රියාවලියක් තමයි යන්නේ. මේක මේ 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 නිකන් මේ සැලැස්මකට යන දෙයක්මත් නෙමෙයි. දැන් කෙනෙක් හිතනවා මේ විදිහේ මිෂන් එකක තමයි ඉන්නේ. ඈ මට මේ එරෙහිව මාව මෙලවන්න කරන වැඩක් තමයි කරන්නේ කියලා වගේ ඔය කියනවනේ. එහෙම හිතෙන්න පුළුවන්. එහෙම කියන්නත් පුළුවන්. ඒගොල්ලන්ට කියන්න හේතු කාරණාත් ඇති. බලනකොට ඌටම තමයි ගහලා තියෙන්නේ ඇත්තරම ගත්තොත්. ඒ වුණාට එහෙම නිකන් එලවනවා කියලා ස්ථිර අදහසකුත් නැහැ. බාර ගන්නවා ආපහු කියලා අදහසකුත් නැහැ. ඒ වෙනකොට මොකද්දෝ අර පෙරලෙන පිටට අනුව, කරුණු කාරණාවලට අනුව, ඒ ඉන්න මානසිකත්වයට අනුව අන්න යම්කිසි දෙයක් සිද්ධ වෙනවා. නැතුව නිකන් දීර්ඝ කාලීන සැලැස්මක් නැහැ. කෙටි කාලීන නම් සැලසුම් තියෙනවා තමයි. මේ මොහොතේ, ඊළඟ මොහොතේ, අද දවසේ මොන මොනවදෝ අදහසකින් ඉන්නේ. නමුත් දීර්ඝ කාලීනව ගත්තොත් එහෙම ස්ථිර සැලසුමකට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. අන්නේ ස්ථිර සැලසුමක් නැති බවම පර්ෆෙක්ට් අන්න ස්වභාව ධර්මයේ ගමන තමයි යන්නේ. එෆිෂන්සි නැහැ. එෆිෂන්සි ඕනේ නැහැ අපිට. හරි, ඔය එෆිෂන්සි කතා කරන කට්ටියට වෙලා තියෙන දේ දැක්කහම එෆිෂන්සි ඕනේද? ඕනේ නැහැ. අපි යන්නේ නිකන් අර සමනලයා ගියා වගේ ගමනක්. සමනලයාගේ ෆුවල් එෆිෂන්සි නැහැනේ. ඌ අරේ යනවා මේ යනවා ඌට ස්ථිර ගමනක් අර හෙටතෙන්ට යනවා කියලා නැහැ. දැන් සමහර වෙලාවට සමනල්ලු එනවා. ඈ ඌට ඌගේ පෙට්‍රල් හොඳටම වැය කරගෙන කවටේ කැරකෙනවා, වටේ කැරකෙනවා, ඔලු වටේ කැරකෙනවා, ඇඟ වටේ කැරකෙනවා. බල්ලකොට මාත් එක්කම සෑහෙන දුරක්ම ඇවිල්ලා ඌත් ගානක් නැහැ. ඌ කවදාවත් අයියෝ ඔයගොල්ලන්ට මෙච්චර උදව් කරා මට දෙන්නේ නැද්ද මොකක්වත් ප්‍රතිලාභයක්, මට තනතුරක්වත් දෙන්නේ නැද්ද, මාව ගණන් ගන්න නැද්ද, එහෙම ආන්නේ නැණි ඌ. නෑ සමනලයාගේ ගමන වගේ ගමනක්. එෆිෂන්සි නෑ හැබැයි පර්ෆෙක්ට්. ආයෙ ඊට වැඩිය හොඳ විදියකට යන්න ක්‍රමවේදිකුත් නෑ. යන ක්‍රමවේදය අල්ලන්නත් බෑනේ. ගුවන් යානයකට ගත්තොත් සරල රේඛාව කියන්නේ එෆිෂන්සි, ෆුවල් එෆිෂන්සි බලාගෙන යන්නේ, ෂෝටස් පාත් එකෙන් යන්නේ. ආයි තිබ්බෑගේ තියෙන එක ආයි නැත්තටම නැති වෙලා යන්න නෑ. මේ ගමන ස්වභාව ධර්ම ගමනක්. ස්වභාව ධර්ම හොයන්නේ නෑ එෆිෂන්සි. ඔය ගංගක ගමනක් බලන්න, ගංගක ගමනක් බලන්න. මතුවෙන දේට අනුව බලනකොට හෙන වටවලල්ලා ගිහිල්ලා මූදට ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ? කර උඩ තියා ඉන්නා වගේ නෙමෙයි, ගඟත් ඔලුව උඩ තියාගෙන ඉන්නා වගේ තමයි මේ කට්ටියගේ කතාව. නෑ ඒ යන ගමනේ ගියපු දෙන්න. ඔන්න ඔය ගමන තමයි නියම ගමන. ඒක තමයි සබහා ධර්මයේ ගමන. ඒක තමයි පර්ෆෙක්ට්. ඒ වෙලාවට එන දේ තියෙනවානේ. ආ ඒක තමයි එතනින් එහාට ඊට වැඩිය හොඳ තීරණයක් නෑ මේ ලෝකේ. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා ස්වාමීනාස බලන්නකෝ ස්වාමීනාස හදිසියේ මේකනේ මතක් වුනේ ස්වාමීනාස මට අනිත් කෙනා මතක් වුනේ නෑනේ ස්වාමීනාස කියලා. මේ දැන් හෙන්නව වැරද්දක් බාර අරගෙන. මං කොහොම මතක් වෙච්ච මිනිහා තමයි නියම උත්තරේ වෙලාවට. ආයි වෙන එකෙක් නෑ. වෙන කවුද ඉන්නේ ඊට වැඩිය හොඳ එකෙක්? එහෙම එකෙක් නෑ. ඒවලේ මතක් වුනේ මොකද? ඌ තමයි හොඳම උත්තරේ. ඒවලේ ආවේ මොකද? ඌ තමයි හොඳම උත්තරේ. ඒවලේ ඇවිල්ලා අත දුන්නේ මොකද? ඒ තමයි සුප්පිරිම බාස්. ආයි වෙන කෙනෙක් නෑ. වෙන කෙනෙක් නෑ. ඊට වැඩිය හොඳ බාස්ලා නෑ. දැන් මෙහෙ වැඩ කරන්න ගියාම වගේ. වැඩ කරන්න ගියාම වගේ. එක එක බාස්ලා තමයි දවසින් දවස ඉන්නේ. ඌට තේරෙන්නේ නෑ. බාස් වැඩක් තේරෙන්නේ නෑ. උදැල් අල්ලන්නත් කියලා දෙන්න ඕනේ සමහර උන්ට. උදැල්ලෙන් ගහන්න විතර මට සමහර වෙලාවට යකෝ මේ උදැල්ලක් අල්ලන්නේ මේවද කියලා. දවසක් කොල්ලෙක් ඇවිල්ලා ගල්ලින්නක් අරගෙන ටොක්ක 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 කියලා නිකන් අර පොළව නිකන් රිදෙයි වගේ. මං කිව්වා ගහපන් යකෝගෙන් කියලා. ගෑවුවා උසල එහෙම බටයක් බල්ලකට එතන යට වතුර මලක් උඩට විද්දා. ඌ පොළව හැරුවත් මොකක් හරි ග්‍රහයෝගයක් තියෙනවා. ඒකටත් වැඩේ හබක් වෙනවා. ඒ මොකද අර ටොක ටොක ඇනෑනේ නින්දියේ ගහපන්කෝ විතරයි ගැහුවා එතනම වතුර බටයක්. ඉවරයි වතුර මලක් උඩට විසි වෙලා ගියා. ඉතින් එහෙම තමයි ඒ ස්වභාව ධර්මෙම්ම කියන මූට වැඩක් බෑ කියලා. ටොක ටොක එක තමයි ඌගේ ක්‍රමවේදේ. ඉතින් ඒක තමයි වැඩේ. ඒ ඉන්න මනුස්සයා සුපිරි බාස්. ඌට ගල්ලින්න අල්ලන විදිය කියලා දෙන්න ඕනේ. උදල් අල්ලන විදිය කියලා දෙන්න ඕනේ. ඔයාලා හාරන විදිය කියලා දෙන්න ඕනේ. මම මහාර ගන්න එක ලාබයි. පොළොව හාරන්න බෑ කියලා ශික්ෂාපදයකුත් තියෙනවා. බෑ කරන්න. බෑ කරන්න. ඔක්කොම කියලා දෙන හාරන්න දහාමුදුරුනේ කියලාත් අහනවා. යකෝ තොට කියන්න පුළුවන් නම් හාරා හාරපන් කියලා මම හාරනවනේ මම. මේක තේරෙන්නේ නැහැ. දැන් පහුගිය දවසක කොහෙද දෝ ගියා? මේ ආනාථ නිවාසකින් වැඩසටහන ඉවරලා එනකොට මෙන්න ආනාථ නිවාසෙන් ඇවිල්ලා අපිට කවරයක් දික් කරනවා. ඒකත් අපිට ගුවට ගියපු උටනේ ගලිම මටම ඇවිල්ලා දික් කරා. මම මොකද්ද මහත්තයා? සයින්නාස මේ මුදල් වගේ මේ මුදල් පාවිච්චියක් නැහැ. කොහොම බෑ බෑ හාමුදුරුවම ගන්න ඕනේ කියලා දැන් මූ ලොකු ලොකු ලයින් එකක් දැන් මටම දෙන්න හදනවා. මටම දෙන්න හදනවා. ඌට තේරෙන්නේ නැහැ ඌ මේ පන්සලක ඉන්න එකෙක්. ඌ මේ ඔච්චර වටපිටාවේ දකිනවා. දකින්න තියෙන ඉතින් වෙන දෙයක් නේ. ඒක වෙනම කතාවක්. ඌට තේරෙන්නේ නැහැ මේ හාමුදුරුව මුදල් පාවිච්චි කරන්නේ නැහැ කොහොම මේක තේරෙන්නේ නැහැ කාට. මටම දෙන්න හදනවා. ඊට පස්සේ වටපිටාවේ කෙනෙක් ඉඳියා මං කිව්වා මහත්තයා මෙන්න මේ මහත්තයා මොකද්ද කියනවා බලන්න කියලා. මේ ඊටසේ ඌ මොකද්ද ලෙක්චර් එකක් දීලා ආවා ඉන්න. ඉතින් ඒක තමයි වැඩේ. ඒගොල්ලෝ තමයි. ඒ වගේ කට්ටිය තමයි අපිට අහුවෙන්නේ. ඒ වෙලාවට ඉන්න මිනිහානේ. ආවුත් එක කරා පුළුවන් විදියට කරා. එදාට හොඳම බාස් මිනිහා තමයි. වෙන එකෙන් නැහැ. වෙන එකෙන් නැහැ. අය වෙනෙම් හොයන්න යන්නත් බෑ. ඒ වෙනුවට ඉන්න කෙනා ගත්තා යත් එක්ක ගියා. පවදාට ඉන්න අලුත් බාස් කෙනෙක්. පවදාට ඉන්න ඊට වැඩිය හොඳ බාස් කෙනෙක්. ඌට උදැල්ල කියන්නේ මොකද්ද කියලා ඌ දන්නේ නැහැ. නෑ උදැල්ලක් හොයාගෙන ඉන්න කියලා එකෙක් කියවවා. උගිලවිල්ල කියන උදැල්ලක් නෑ ස්වාමීන් වහන්සේ මං හැමතැනම හෙව්වා. ඊට පස්සේ දෙවෙනි පාරත් යව යකෝ අතන උදැල්ලක් තියෙන ගිහිල්ලා බලන් අරන් වරෙන් ආපහු ගිහිල්ලා වටේ කර කියලා තව විනාඩි 10 කින් ඉතර ඇවිල්ලා කියන උදැල්ලක් නෑ ස්වාමීන් වහන්සේ එතන ඇත්තෙම නෑ. උදැල්ල කියන්නේ අර මේ ඉරටු තියෙන එක නේද ස්වාමීන් වහන්සේ? බලකට ඌ ගිහිල්ලා හොයලා තියෙන ඉඳලා. ඉතින් උදැල්ලෙන් ගහන්න හිතෙනවනේ සාධාරණයි. සාධාරණයි. ඉතින් එහෙම තමයි අපිට කට්ටිය එදාට ඉන්න මිනිහා සුපිරිම මිනිහා තමයි ඒ. අපි මොකද වැඩේ කරනවයි කියලා අපිට අදහසක් නැහැ නේ. ඩෙඩ්ලයින් එකක් අපිට නැහැ. මොකද්දෝ කරනවා. එදාට හරියන වැඩක් කරනවා. හැබැයි මෙදාට කළ ඉවර කරන්න ඕනේ මේ විදිහට වෙන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. අන්න ඒක තමයි ක්‍රමවේදය. ඒතකොට දවසට දවසට මොකද්දෝ ප්ලෑන් එකක් තියෙනවා. හැබැයි දීර්ඝකාලීන ප්ලෑන් එකක් නිකන් නැති පාටයි. අන්න ඒ විදිහේ ක්‍රමවේදකින් ගියොත් මං හිතන්නේ ඔය තියෙන වෙහෙස පීඩාවට නම් පහසුවක් වෙයි. ලෝක සම්මතයට නම් කොහොම ගැලපෙයිද කියලා මන් දන්නේ නැහැ. ලෝක සම්මතයට ෆුවල් එෆිෂන්සි වලට නම් ගැලපෙන එකක් නැහැ. නමුත් තම තමුන්ගේ යහත්තක් විවේකයක් මතුවේවි කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. ජනවාස තව එක ලිඛිත වාර්තාවක් උසස් පෙළ ලියු සිසුවෙක් එවල තියෙනවා. ඒක සුදුසු නම් ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ වෙහෙස
ඔව් කියන් කියන්නේ මහත්තයාට අවසර දීලා තියෙන ඔක්කොම වාර්තා ටික ඉදිරිපත් කරන්න. එකින් එක මගෙන් අවසර ගන්න දෙයක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්ස. ගරු ස්වාමීන් වහන්ස, මෙවර උසස් පෙළ ලියු සිසුවෙක් මි පාඩම් කරන විට ඇතිවන අධික ආතතිය නිසා සක්මන්ට යොමු වෙමි. යම් සහනයක් ඇති විය. සක්මන් භාවනා විනාඩි 20යි. සක්මන් පාතේ ලෙස භාවිතා කළේ නිවිස තුල ලනුපැදුරයි. පාදයේ දැනීමට හිත යොදා සක්මන් කළෙමි. මාපට ඇඟිල්ල සහ අනිත් ඇඟිලි වෙන් වෙන්න දැනුනි. පාදයේ විලුඹ වැඩි, පසුව යම් කාලයක් ගත වී ඇඟිලි කොටස පැදුරේ වදින බව දැනුනි. පැදුරේ රළු බව දැනුනි. කෝටු කෝටු වශයෙන් පැදුරේ ස්වභාවය දැනුනි. සමහර විට පැදුරේ ලිස්සා යන බවක් දැනුනි. පර්යන්කේ විනාඩි 10යි. සිතුවිලි කිසිවක් රහිත අවස්ථාවක් ඇතිවෙන බව දැනුනි. මා කවරකට හිත යොමු කළ යුතුද යන්න පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නිසි උපදෙස් ලබා දෙන සේක්වා. වාර්තාවේ අවසන්.
ඔව්, එතකොට ඒ ඇදිලා තියෙන විදිය හොඳයි. ඔය හිත යොමු කළ තියෙන විදියත් හොඳයි. ඕකට වැඩි වෙන වියොමු කිරිල්ලක් නැහැ. ඔය පැදුර දැනෙනවා, වෙලාවකට හිතවිලි එනවා, වෙලාවකට පාඩම් වැඩ මතක් වෙනවා, ආපහු පැදුර දැනෙනවා, ආපහු ඔන්න විභාගය ගැන බයක් එනවා, ආපහු පැදුර දැනෙනවා. ඕකම තමයි ක්‍රමවේදේ. සමහර විට හිස්තැනක් දැනෙනවා, ආපහු පැදුර දැනෙනවා. ඔන්න ඔය නැවත නැවත ඔය ඇවිදින බව දැනගනිමින් සිතිවිලි, ආවේග, අර විදිහේ වෙහෙස, පීඩා, බිය, අර විදිහේ හිස්තැන්, ඔය වගේ නොයෙකුත් ඒවා එන බව දැනගනිමින් නැවත නැවත පැදුර දැනෙන බව දැනගෙන සක්මන් කරන්න. ඕක තමයි වැඩේ. ඒ වගේම මේ වගේ අවධියක වයසක ඉන්න කෙනෙක්, මේ විදිහේ විභාගවලට මුහුණ දෙන කෙනෙක්, ඒ වගේ කෙනෙක්ට අපි යෝජනා කරනවා විනාඩි 10ක් වාඩි වෙලා ඉන්නත් හුරු කරගන්න. විනාඩි 10ක් ඇවිදිනවනේ. විනාඩි 10ක් වාඩි වෙලා ඉන්නත් හුරු කරගන්න. දවස පුරාවට පාඩම් කරාට වැඩකුත් නැහැ. ඒ වෙනුවට අතරමැද විවේකයක් අවශ්‍යයි. ඒකනේ ඔය සාමාන්‍යයෙන් මේ පීරියඩ් උනත් විනාඩි 45 කඩන්, 40 කොහෙද කඩන්? කඩන්නේ මොකද? එක දිගට ගන්නවයි කියලා එහෙම මොළ වැඩ කරන්නේ නැහැ. ඒ වෙනුවට අන්න අර අතරමැද විවේකයක් තියෙනවනේ. ඒ විවේකෙදි සක්මන් කරන්නකෝ දවසකට විනාඩි 10 ඒවා ඔය සැරින් සැරේ වරින් වර වැඩ අනුපැදුරටත් වැඩිය හොඳයි. පොළවට ගිහිල්ලා එළියේ වත්තේ පිටියට ගිහිල්ලා සක්මන් කරන්න පුළුවන් නම් පොළවේ ගල් ඇනෙනවා අමාරු තියේ ටික දවසක්. නමුත් පය හුරු වෙනවා. පය හුරු වෙනවා. අන්න ඒ විදිහට නැවත නැවත අන්න යෙදෙන්. නැවත නැවත යෙදෙන්. අර විදිහට අතරමැද පාඩම අතරමැද විනාඩි 10ක් සක්මන් කරලා ඇවිල්ලා ආව පාඩම් කරනවා. පාඩම අතරමැද විනාඩි 10ක් වාඩි වෙලා ඉන්නවා අර විදිහට සිහියෙන්. ආපහු ඇවිල්ලා පාඩම් කරනවා. පාඩම අතරමැද විනාඩි 10ක් ගිහලා එක්සර්සයිස් කරලා එනවා. ආපහු ඇවිල්ලා පාඩම් කරනවා. ඈ ඔය යෝගා ව්‍යායාමයක් වගේ එකක් පුරුදු වුණාට නරකක් නැහැ. ඔය මේ කරනා මේ ගත කරනා ජීවන රටාවට ශරීර සෞඛ්‍යටත් හොඳයි. යෝගා කියන්නේ ඉතින් තනිකර කොහොමත් සිහියත් එක්ක ඇඟත් එක්ක යන වැඩක්නේ. මොකද ඒකින්ද ඒ වගේ දෙයක් වුණත් ඔය වගේ කෙනෙක්ට නරකක් නැහැ. හොඳට මොනවද ඔය මේ කැට් කව් ටිකක් ගහලා ආපහුවිල්ලා පාඩම් කරනවා. ඒක ඉතින් ටෙක්නික් එක දැනගෙන කරන්න ඕනේ. ඉතින් එහෙම එහෙම අන්න මේ අතරමැද මේ සතිමත් විවේක හදාගෙන කරගෙන යන්න පුළුවන්. එතකොට පාඩම් වැඩෙත් කෙරෙයි විභාගෙත් පහස් වෙයි. ඊට වැඩි ආයෝජනයක් උතර තියෙනවා මගේ මේ මානසික විවේකයක් සැනසීමක්. විභාගේ වුණා කියලා ඕක නවත්තන්න හේතුවකුත් නැහැ. ජීවත් වෙනවා කියන්නේම අපිට මානසික විවේකයක් සැනසීමක් අවශ්‍යයි. අවශ්‍යයි. සාමාන්‍යයෙන් මොකද්ද පෞද්ගලික දවසක කියලා දුණා? ඒකෙත් තියුනේ ඔය රිසර්ච් පේපර් එක. ඒකේ තියෙනවා මෙහෙ පැයක් ජීවත් වෙනකොට විනාඩි 5ක්. ඒ කියන්නේ පැයක් ජීවත් වෙනවා නම් විනාඩි 5ක් බ්‍රේක් එකක් තියෙන්න ඕනේ. මානසික විවේකයේ සඳහා වෙන් වෙන්න ඕනේ. එතකොට විනාඩි 55ක් වැඩ කළා පහක් හරි අඩුම ගානේ කියන්නේ පැය 24ක් තියෙනවා නේ දවසට. පැය අවදිව ඉන්න පැය ගාන ගමුකෝ අපි. අවදිව ඉන්න පැය 16ක් වගේ තියෙනවානේ. ඒතරේ 16 දී අර විදිහ විනාඩි 5 ඒවා කීයක් එකතු වෙන්න ඕනේද කියලා බලන්න වෙනවා. ඉතින් ඒ විදිහට අනේ ටිකෙන් ටික මේ මානසික විවේකයක් හදාගත්තොත් නරක නෑ. ඒක වටින දෙයක්. ඒක මං හිතන්නේ කරන්න තියෙන ඉහළම ආයෝජනයක්. විශේෂයෙන් මේ වගේ අවදියක ඉන්න වයසක ඉන්න කට්ටියකට දැන් එන්න එන්න වැඩේ අමාරු වෙනවා මිසක් ලේසි වෙන්නෙත් නෑනේ. ලේසි වෙන්නෙත් නෑ. බලනකොට ඔය පහුවෙච්ච අවදිය තමයි සුන්තරම අවදිය. අර ගෙදරින් කාලා ඔහේ ඉන්න කාලේ. දැන් ඉතින් ජීවිතයේ යථාර්ථය ටික ටික දැනෙන්න පටන් ගන්න අවදියක්නේ ඔය තියෙන්නේ. 16 15 16 වෙනකොට ඔන්න ටික ටික මේ ජීවිතයේ යථාර්ථය දැනෙන්න පටන් ගන්නවා. අර දෙමව්පියන්ගේ දුක නැති ලෝකේ බිඳෙනවා. බිඳිලා ඔන්න යථාර්ථය පේන්න පටන් ගන්නවා. ඒක හරිම කටුකයි. කමක් නැහැ. ඒකෙන් අදහැරීමක් තිය යුතු නැහැ. ඒකට සූදානමක් අවශ්‍යයි. සූදානම තමයි තමුන්ගේ මානසික ශක්තියක් ඒ විවේකයක් තියෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ආයෝජනය කරන්න අමතක කරන්න එපා කියලා මතක් කරමු. අර විදියට සක්මන් වගේම පරයන්කයකුත් කරන්න විනාඩි 10ක් පුරුදු කරගන්න. ඒක නැවත නැවත විටෙන් විට කරන්න දවසට කීප වරක්. නදීප් මොකද බන්දුල මහත්තයා අතුරුදන් වෙලාද?
ඉන්න ඉන්න සාවින සහගෙන මම මේ හිනාවේ හිටියේ මට වෙච්ච වැඩ ටික මතක් කළා මේ
නදීප් ඇටින් මඩක් ගහන්න නැතුව බෑනේ අප්පා මේ වගේ වැඩ සටහනක්
ඒක සාරද මම බලාපොරොත්තු වුණා මේ ගමන වල ටිකක් සලගයි කියලා ඔස්ට්‍රේලියාව ඉදලා නෑ
ඔස්ට්‍රේලියාව ඉදලා ආවා කියලා නේ
දැන් සමනේ සබය වෙනා ඉන්න ඈ ඒ දෙන්න බය වෙනවා කිව්වා මේ
ඒකනේ දැන් බන්දුල මහත්තයත් එනවලු ඔන්න බන්දුල මහත්තයත් කියන්නේ අපි මේ රෙඩ් කාපට් එකක් එහෙම ලෑස්ති කරගෙන ඉන්නේ මේ
බාව
මට පොකට බූට්ස් දෙකක් ගේන්න කියලා කිව්වා නදී.
එහෙමයි. මාව මේ හතරවෙනි පාර මේ ගමන ගියේ බඳුළු මාම කාපු විසම කූඩෙල්ල කෑවේ මේ සැරේ. කකුලත් කවදාවත් ඉදි වෙන්නේ නැහැ කකුල. මේ ගමන කකුලත් ඉදිමුණා. ඔන්න එක්ස්පීරියන්ස් එක. ඒ වුණාට හැබැයි මේ සක්මන් භාවනාව කරා ඒ වේදනාව තියද්දිත් මම ස්වාමීන් වහන්සේට කියන්නත් අවතුණා. ඒ දැක අර සක්මන් භාවනාවේදී මේ අර හිටපු ගමගේ තද ගතිය සීතල ගතිය අර වතුර වගේ ගතිය ඒ වතුර වගේ දැනෙනකොට මම කකුල දිහා බලනවා මේ කූඩැල්ලෙද්ද කියලා ඒ තරමට අර සැකෙන් අන්තිමට මේ සක්මන් භාවනාව කරේ ඊට පස්සේ ඒක ඉතින් ආයි මොනවද ඉතින් කූඩැල්ලව චුට්ටක් බිමට කවන්නේ නැහැ කියලා කූඩැල්ලට මෛත්‍රී කරලා සක්මන් භාවනාව
මෙහෙ මෙහෙ ඉන්න ඉන්න වේ තේරෙනවා යකෝ මේ මකර කෑ වගේ වුණාට පස්සේ කූඩැල්ල මොනවද කියලා ඔය ආපු ගලුද තමයි ඔය කූඩැල්ල ප්‍රශ්න වෙන්නේ. කාර්යයක් යනකොට කූඩැල්ලව අමතක වෙනවා. දැන් අපිට එහෙම කූඩැල්ල මතකත් නැහැ. ඇඟට මතකත් නැහැ. ඉස්සර කූඩැල්ල එක්ක ආවම හොඳ වෙන්න යනවා මාස ගානක්. කෝකගේ විස දලයක් හිටිනවනේ. මේ අර බොල් කබලක් ඇවිල්ලා කබල කැඩි කැඩි හොඳ වෙන්න මාස ගානක් යනවා. ඇඟටත් හරි අමාරුයි. දැන් ගානක් නැහැ. දැන් මකර කෑ වගේ වෙලානේ තියෙන්නේ. දැන් කූඩැල්ල කවට ගානක් නැහැ. දැන් ඇඟ ගණන් ගන්නෙත් නැහැ කූඩැල්ල එක්ක ආවට. එයත් හදාගෙන ඒ අවශ්‍ය ඇන්ටි වෙනම් එක අදාගෙන එයාම හොඳ කරගන්නවා ඉස්සර තරම් වැඩේකුත් නැහැ කැලල් ලිටින්නෙත් නැහැ මුකුත් ප්‍රශ්නයක් නැහැ ඉතින් ඕක තමයි වැඩේ ඉතින් ඒක ඉතින් අපි අර මේ ඌඩල්ලට බය වෙනවනේ එතනයි අවුල තියෙන්නේ ඌඩල්ලට බය වෙලා හරියන්නේ නැහැ ඌඩල්ලා කාපු දෙන් ඒක එහෙම තමයි ඒක කාලා දවස් දෙකක් තුනක් යනකොට තේරෙනවා ඌඩල්ලෝ කන්න කන්න ඌඩල්ලාගේ තියෙන රඟේ වටිනාකම දුරු වෙලා යනවා ඌඩල්ලෝ දෙයක් නැහැ අන්තිමට වෙදේරනවා මේ වෙන්න තියෙන හොඳම එකෙන් වෙලා ආයෙත් කූඩල්ල මොකද්ද මකර කෑ වගේ වුණාට පස්සේ කූඩල්ලෙක් ගන්නත් තියෙයි කියලා කරගෙන යන්න තමයි තියෙන්නේ හොඳයි එහෙනම් අපි මෙතනින් විසන්දි වෙන්න තමයි කල්පනාව
එහෙමයි සර්ගන්ස අපේ
එහෙනම් ඕගොල්ලෝ පින් අනුමෝදන් කරගෙන වන්දනා කරගෙන අවසරණ කරන්න මම මේ පොඩි වැඩකට යන්න තියෙනවා මම එහෙනම් විසන්දි වෙනවා තෙරුවන් සරණයි
එහෙමයි බඳුරුවාම අද දිනේ අපි අවසාන වශයෙන් සිදු කරන අපේ වැඩසටහන අවසානයේ සිදු කරන පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා නාමන්තට මම ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස නාමන්ත ඔබට.
තිරුවන් සරණදී බොහොමින් අද දිනෙත් ගෞරවනීය නම කියන අවසරයි ධම්මකුසල නිසරණනේ ධම්මකුසල ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් විශිෂ්ට ලෙස කැපවෙමින් ධර්ම දේශනාවකින් සහ ප්‍රශ්නෝත්තර වාරය තුළින් කලාවේ උපදෙස් මාලාව තුළින් අපේ සියලු දෙනාට සතිමත් වීම පිණිස විශාල අනුග්‍රහයක් ලබා දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ උන්වහන්සේට මේ රැස්නා වූ සියලු කුසල සම්භාරයන් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය නත්තේවා. නිර්වාණ අවබෝධය පිණිස මේ හේතුන් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ විසින් අප වෙත අනුග්‍රහයක් වශයෙන් මේ වැඩසටහන් මාලාව ආරම්භ කිරීමට උපදෙස් දෙනු ලැබුවා. උන්වහන්සේටත් මේ සියලු පුණ්‍යස්කන්ධයන් අනුමෝදන් වේවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්පත් වේවා. නිර්වාණ අවබෝධය පිණිස හේතු සැකසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහනේ සිටිනා වූ ඒ සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටම මේ සියලු පුණ්‍යස්කන්ධයන් අනුමෝදන් වේවා. ඔවුන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පතත් වේවා. නිවන් අවබෝධ කිරීමට හේතු වාසනා ලෙස මේ සියලු කුසල් සම්භාරයන් සැකසේවා. ඒ වගේම මේ වැඩසටහනට සහභාගී වන්නා වූ ඔබ සැමත් මේ වැඩසටහන වෙනුවෙන් ඒ කැප කරන කාල වෙනුවෙන් කෘතඥ වෙනවා. ඔබ සියලු දෙනාටත් මේ රැස්වනා වූ සියලු පුණ්‍යස්කන්ධයන් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් අත් වේවා. ඒ වගේම නිර්වාණ ධර්මයන් අවබෝධ කිරීමට හේතු ලෙස මේ කුසල ස්කන්ධයන් සැකසේවා. සාදු සාදු සාදු. තවද මේ බුද්ධ ශාසනයේ බුද්ධ පරිනිර්වාණය පටන් මේ දක්වා මේ බුද්ධ ශාසනය පවත්වා ගැනීමට උපකාරී වූ පින් කැමති පරලෝ සැපත් යම්තා පිරිස ඇද්දේ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍යස්කන්ධයන් අනුමෝදන් වේවා. එවුන් ඔවුන් සුවපත් වේවා. ඔවුන්ටත් නිවන් අවබෝධය පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින් කැමති සියලු පිරිස් වෙත නොපෙනෙන ලෝකයේ සියලු පිරිස් වෙත ගාථා සජ්ජායනෙන් සම්ප්‍රදායානුකූලව පුණ්‍ය අනුමෝදනාව කරමු. එත්තාවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. අප සැම නමින් මියගිය වූ ඥාතීන් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. අප සියලු දෙනා වෙත නිවන අවබෝධ කරන තුරුම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුරු පමණක් මත් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.